මීළඟට ගරු ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක පමණ කාලයක් තියෙනවා.
ඔව්. වණකම්
විනාඩි 12ක් කාලයක්. 12ක්.
නන්ද්‍රි, වණකම් සභයලක තලම දාංගකන්ද ගෞරව උරුපිනර් අවර්ගලේ. இன்றைய குழுநிலை விவாதத்தில் இன்றைய அமைச்சுகள் தொடர்பாக எனது கருத்துக்களையும் பதிவதற்கு அனுமதித்ததற்கு நன்றி கூறிக்கொண்டு, இன்று இந்த நாட்டில் பல்வேறு பிரச்சனைகள் புரையோடி போயிருக்கின்ற நிலையில் மின்சார பிரச்சனையும் தற்போது தலைதூக்கியுள்ளது. இந்த நாட்டில் தற்போது இந்த வறட்சி நிலைமை ஆரம்பித்திருந்த காலகட்டத்திலிருந்தே பல ஊடகங்கள் கூட எதிர்வரும் நாட்களில் மின்தடைக்கு இந்த நாடு உட்படக்கூடிய வாய்ப்புகள் உள்ளதாக கூறியிருந்தன. அந்த எச்சரிக்கையினை நீங்கள் கவனத்தில் கொள்ளவில்லை. மாறாக ஊடகங்களை பார்த்து கருப்பு ஊடகங்கள் என வர்ணித்துக் கொண்டிருந்தீர்கள். இறுதியில் இந்த நாடு இன்று இருட்டுக்குள் தள்ளப்பட்டுள்ளது. இன்று மக்களை பார்த்து சிக்கனமாக மின்சாரத்தை பயன்படுத்துமாறு கோரிக்கை விடுக்கின்றீர்கள். மின்சாரத்தை இந்த நாட்டில் வீண் விரயம் செய்வது யார் என கேட்க விரும்புகின்றேன். சாதாரண பொதுமக்களா, அரசு தினக்கலங்களா? மின்சாரத்தை மிக அதிக அளவில் வீண்விரயம் செய்கின்றீர்கள் என்ற கேள்வியை நீங்கள் கேட்டு பாருங்கள். இந்த நாட்டில் மின் தட்டுப்பாடு ஏற்படும் என தெரிந்து கொண்டும் அதை பற்றி கவலை கொள்ளாமல் இப்போது 2 மின்குமல்கள் அணைத்து விடுமாறு பொதுமக்களுக்கு அறிவுறுத்துகின்றீர்கள். இந்த நாட்டில் வறுமையில் இருக்கின்ற மக்களை அதிலிருந்து மீட்க வேண்டும் என வரவு செலவு திட்டத்தில் கூறுகின்றீர்கள். அதற்கென சமூர்த்தி பயனாளிகளுக்கென 10,000 மில்லியன் ரூபாய் ஒதுக்குகின்றீர்கள். இந்த நாட்டில் கிட்டத்தட்ட 13 லட்சம் பேர் சமூர்த்தி பயனாளிகளாக உள்ளனர். மேலும் 6 லட்சம் பேரை அதில் இணைக்க வேண்டும் என கூறுகின்றீர்கள். வடக்கு கிழக்கு மாகாணங்களை பொறுத்தவரையில் சமூர்த்தி கூட இன்றைய நிலையில் பல 1000 குடும்பங்கள் வறுமை நிலையில் இருக்கின்றன. இவர்களில் மின் வசதியின்றி மக்கள் வாழ்கின்றனர். மின் வசதி இருக்கின்ற மக்களுக்கு 4 ஒன்று அல்லது 2 மின்குமல்களை பயன்படுத்தக்கூடிய நிலையிலே இருக்கின்றார்கள். இதே நிலைமையில் தான் இந்த நாட்டில் பெரும்பாலான மக்களின் நிலைமைகள் இருக்குமென்றே கூற முடியும். அதையும் அணைத்துவிட்டு இருட்டில் இருக்க சொல்கிறீர்களா என எமது மக்கள் கேட்கின்றார்கள். குளிரூட்டிகளை செயல்படுத்த வேண்டாம் என கேட்கின்றீர்கள். இந்த நாட்டில் எத்தனையோ வீடுகளில் குளிரூட்டிகள் இருக்கின்றன என்ற கேள்வி எழுகின்றது. இன்று இருக்கின்ற விலைவாசிகள் வரி விதிப்புகள் காரணமாக எமது மக்களின் பெரும்பாலானவர்கள் வயிறுகள் பற்றி எரிகின்ற நிலையில் எமது மக்களின் வயிறுகளை தவிர்ப்பதற்காகவே எவ்விதமான ஏற்பாடுகளும் இல்லாத நிலையில் மின்சாரத்தை வீண்விரயம் செய்து அதற்கான பணத்தை கட்டுவதற்கு அவர்கள் முன்வருவார்களா? அவரிடம் அத்தகைய பொருளாதார வசதிகள் இருக்கின்றதா என கொஞ்சம் சிந்தித்து பார்க்க வேண்டும். அரச நிறுவனங்களை எடுத்துக்கொண்டால் அநேகமானவற்றில் மின் பாவனையானது மிக அதிக அளவில் வீண் விரயம் செய்யப்பட்டு வருகின்றது. இதை தடுப்பதற்கு நீங்கள் எடுக்கின்ற நடவடிக்கைகள் என்ன என்பது குறித்து ஆராய்ந்து பாருங்கள். தேசிய மின் கட்டமைப்பை நிறுத்திவிட்டு மின் பிரப்பாக்கிகளை பயன்படுத்துமாறு கூறுகின்றீர்கள். எரிபொருள் உங்களுக்கு இலவசமாக இறக்குமதியாகின்றதா என கேட்க விரும்புகின்றேன். இன்று இந்த மின்வெட்டு காரணமாக தொழில் முயற்சியாளர்கள் பலரும் வர்த்தக நிறுவனங்களை கொண்ட பலரும் பெரும் பாதிப்புகளுக்கு உட்பட்டுள்ளனர். ஒரு நாளைக்கு 4 மணி நேரம் என்கின்ற நிலையில் மின்வெட்டு இடம்பெறுகையில் கைத்தொழில் தொழிற்துறையில் பாதினால் உற்பத்திகள் பாழாகி போய்விடுகின்றன. எல்லா தொழிற்சாலைகளிலும் வர்த்தக நிலையங்களிலும் மின் பிறப்பாக்கிகள் இல்லை. அவ்வாறு மின் பிறப்பாக்கி கொண்டு மின்சாரம் பெற்றாலும் கூட மறுபக்கத்தில் எரிபொருள் விலையை பற்றி கவனத்தில் கொள்ள வேண்டியிருக்கின்றது. மேலும் எரிபொருள் இறக்குமதி செய்ய வேண்டிய நிலைமைகளில் வரலாம். அதற்கென அதிக நிதி வெளிநாடுகளுக்கு கொடுக்க வேண்டி வரலாம். தற்போதைய மின்சார நெருக்கடிக்கு தீர்வு மின்வெட்டு ஒன்றுதான் என்றால் அதன் பின்னணியில் ஏற்படுகின்ற மேற்கண்ட பிரச்சனைகள் தொடர்பிலும் அவதானிக்க வேண்டும். இந்த நாட்டில் மின்வெட்டு இடம்பெற கூடும் என 2016 நான் தெரிவித்திருந்ததாகவும், பிரச்சனைக்கு தீர்வு வேண்டுமாயின் புதிய மின் உற்பத்தி நிலையங்களை நிர்மாணிக்க வேண்டும் எனவும், இலங்கை பொது பயன்பாடுகள் ஆணைக்குழுவின் நிறுவன தொடர்பாடல் பணிப்பாளர் தெரிவித்திருப்பதாக அவர் கூறுகின்றார். மின் உற்பத்தி வேலை திட்டத்தை விரைவுபடுத்துமாறு இலங்கை மின்சார சபையின் பொறியியலாளர்களுக்கும் ஏற்கனவே கூறியிருந்ததாக தெரிய வருகின்றது. அப்படியெனில் உரிய காலத்திலே அதற்கான நடவடிக்கை எடுக்கப்படவில்லை என்ற கேள்வி எழுகின்றது. தேசிய மின் கட்டமைப்புக்கு புறம்பாக சூரிய சக்தி வலுவை பயன்படுத்துவது தொடர்பில் கடந்த வரவு செலவு திட்டத்தின் போது பிரஸ்தாபிக்கப்பட்டது. குறைந்த அளவில் மின் பாவனை மேற்கொள்ளுகின்ற வீடுகள் இனங்காணப்பட்டு 2 லெட் மின்குமிழ் வீதம் கொடுக்கப்படும் எனவும் அரசு தரப்பில் கூறப்பட்டது. இந்த 2 திட்டங்களுக்கும் என்னவாயிற்று என்பது தெரியாது. அதாவது இந்த நாட்டில் அவ்வப்போது நெருக்கடிகள் ஏற்படுகின்ற நிலையில் அவற்றுக்கு தீர்வாக கூறப்படுகின்ற வசீகரமான வார்த்தைகள் யாவற்றையும் பின்னர் படிப்படியாக காற்றிலேயே பறக்க விடுவது வளமையாகியே விட்டது. லெட் மின்குமிழ் பயன்பாட்டினை இந்த நாட்டில் பரவலாக்குவதற்கான ஏற்பாடுகளை ஒழுங்கு ரீதியில் மேற்கொண்டிருக்கலாம். அப்படி செய்திருந்தால் இன்று இந்த நெருக்கடி நிலைமை தோன்றியிருக்காது. சூரிய மின்வலு புரட்சி ஒன்றை ஏற்படுத்த போவதாக கூறப்பட்டது. புதுப்பிக்கத்தக்க வலு என்றொரு அமைச்சும் மின்வலு அமைச்சுடன் இணைந்து கொள்ளப்பட்டது. 108% வட்டிக்கு 3.5 லட்சம் ரூபாய் கடனாக கொடுக்கப்படும் என்றும் விளம்பரப்படுத்தப்பட்டது. இருந்தும் உங்களது சூரிய சக்தி மின்வலு உற்பத்தி சார்ந்த மக்களேன் ஈடுபாடு காட்டவில்லை என்பது பற்றி நீங்கள் எப்போதாவது ஆராய்ந்து பார்த்தீர்களா என கேட்க விரும்புகின்றேன். அந்த 8% வட்டியையும் தவணை கொடுப்பனவுகளையும் கொடுத்து முடிக்கும் போது சாதாரண மக்களுக்கு 25 வருடத்திற்கு மேலாக மின் கட்டணத்தை செலுத்தி விடலாம் என்பதால் சாதாரண மக்கள் அத்திட்டம் தொடர்பில் திரும்பியும் பார்க்கவில்லை என கூறப்படுகின்றது. இந்த சூரிய வெளி மின் உற்பத்திக்கான உபகரணங்களை கொண்டு வந்து விநியோகம் செய்கின்ற 230 நிறுவனங்கள் அனுமதி பெற்ற நிறுவனங்களாக இருப்பதாக கூறப்படுகின்றது. இந்த நிறுவனங்களும் மக்களுக்கு பணி செய்வதற்கு தயார் நிலையில் இருப்பதாகவும் சொல்லப்படுகின்றது. ஆனாலும் அதிக விலை கொடுத்து நாமேன் நட்டமடைய வேண்டும் என மக்கள் நினைக்கின்றார்கள். சூரிய வெளி மின் உற்பத்தி தொடர்பில் உங்களுக்கு அதிக அக்கறை இருப்பின் அதனது உபகரணங்களுக்கான வரி உங்களால் குறைக்கப்பட முடியாதா என்ற கேள்வி எழுகின்றது. இலங்கை மக்களின் சூரிய ஒளி மூலமான மின் தேவையினை பூர்த்தி செய்யும் பொருட்டு ஆசிய அபிவிருத்தி வங்கியானது $50 அமெரிக்க மில்லியன் நிதியினை குறைந்த வட்டிக்கு அனுமதித்திருந்ததாக கூறப்பட்டது. கோரிக்கை விடுத்திருந்தால் அதனை $200 அமெரிக்க மில்லியன் வரையில் அதிகரிப்பதற்கும் இணக்கம் காணப்பட்டிருந்ததாக கூறப்பட்டது. இந்த கடனை விரைவாக மக்களுக்கு கிடைக்கக்கூடிய வகையில் மக்களை ஆர்வம் ஊட்டுகின்ற கடன் திட்டமாகவும் மாற்றியிருந்தால் இந்த 2 இன்று இந்த நாட்டில் மின்சாரத்திற்கு இந்த நிலை ஏற்பட்டிருக்காது என கூறப்படுகிறது. நாட்டிற்கு கிடைத்திருந்த இந்த நிதியை அரசு தனது தேவைக்காக பயன்படுத்திவிட்டு இன்று மின்வெட்டை அமுல்படுத்தி வருகின்றது என்ற குற்றச்சாட்டையே பலரும் முன்வைத்து வருகின்றனர். இன்று இந்த நாட்டில் இருக்கின்ற எத்தனையோ அரசு அலுவலகங்களை எடுத்துக்கொண்டால் பகல் வேளையிலும் மின்குமல்கள் இன்றி பணியாற்ற முடியாத நிலைமையினேயே ஏற்பாடுகளிலே அவை அமைக்கப்பட்டுள்ளன. பகலில் சூரிய ஒளியை பயன்படுத்திக் கொள்ள ஏதுவான வகையில் மாற்றங்களை கொண்டு வருவதாக இல்லை. சூரிய ஒளி மின்சாரம் பற்றி நீங்கள் கூறிய நீங்கள் இன்று வரையில் எத்தனை அரசு அலுவலகங்களுக்கு அந்த வாய்ப்பினை ஏற்படுத்தி கொடுத்திருக்கின்றீர்கள் என்ற கேள்வியும் எழுகின்றது. மழை வந்தால்தான் மின்சார உற்பத்தி நடைபெறும் என்கின்ற எதிர்பார்ப்பில் இருந்து மாறுபட்ட திட்டங்கள் தொடர்பில் இந்த நாடு சிந்திக்க வேண்டிய எத்தனையோ சந்தர்ப்பங்கள் வந்துவிட்டன. அந்த சந்தர்ப்பங்களில் எதனையும் சரிவர பயன்படுத்த முடியாத நீங்கள் எதிர்காலத்தில் இதே நிலையில் தான் இருக்கப் போகின்றீர்களா என்ற கேள்வி இயல்பாகவே எழுகின்றது. இந்திய அரசின் உதவியுடன் மேலும் ஒரு அனல் மின் உற்பத்தி நிலையம் அமைப்பது தொடர்பில் கூறப்பட்டு இன்று 6 வருடங்கள் கடந்துவிட்ட நிலையில் அது தொடர்பில் இன்னமும் இழுபறி நிலை ஏற்பட்டுக் கொண்டிருக்கின்றது. இந்திய உதவியுடனான இந்த அனல் மின் உற்பத்தி நிலைய திட்டத்தை நீங்கள் எரிவாயு உற்பத்தி நிலையமாக மாற்றுமாறு கோரி வருவதாலேயே இந்நிலை ஏற்பட்டுள்ளதாக தெரிய வருகின்றது. பாரிய பரிமாணத்திலான சூரிய ஒளி மின் உற்பத்தி நிலைய திட்டங்கள் யாவும் உரிய சந்தர்ப்பங்களில் அனுமதி கிடைக்காமை காரணமாக இடைநடுவில் நிறுத்தப்பட்டுள்ளதாக அவற்றின் முதலீட்டாளர்கள் கூறுகின்றனர். 2037 ஆம் ஆண்டாகும் போது தேசிய மின் உற்பத்தி கட்டமைப்பிற்கு 1389 கிலோவோட் சூரிய வலு மின் உற்பத்தி எதிர்பார்க்கப்படுவதாக கூறப்படுகின்றது. அதுவரை அது கால வரைக்குள் நிலக்கரியினால் 2700
டாக்லஸ் தேவானந்த மேத்துமார்த்தா வினாடி தேகாத்தீனோ
மிக அலகு உற்பத்தி செய்ய முடியும் என மின்சார சபை கூறுவதாக தெரிய வருகின்றது. எனினும் இதற்கான வேலை திட்டங்கள் என்ன என்பது பற்றி தெளிவில்லை என்று கூறப்படுகின்றது. இந்த நாட்டில் இப்படியே 2010 அது நடக்கும், 2015 இது நடக்கும், 2020 எல்லாம் நடக்கும் என கூறி கூறியே இருக்கின்ற இந்த காலங்கள் எதுவுமே இல்லாமல் வருமனமே கழிந்து கொண்டிருக்கின்றன. எனவே இந்த நாட்டின் மின்வெளி உற்பத்தி தொடர்பில் உரியதொரு பொறிமுறையினை ஏற்படுத்துவதற்கு இப்போதாவது முன்வாருங்கள். இயற்க மலையும் தற்போதைக்கு கை கொடுப்பதாக இல்லை, சேர்க்க மலையும் கை கொடுப்பதாக இல்லை. இந்த நிலையில் இப்போது போய் கடவுளிடம் மன்றாடுவதில் எவ்விதமான பயனும் இல்லை. கடவுள் பல்வேறு சந்தர்ப்பங்களை உங்களுக்கு கொடுத்திருக்கின்றார், அதனையெல்லாம் நீங்கள் சரிவர பயன்படுத்தவில்லை. இப்படித்தான் பயன்முண்டா திருத்தச் சட்டத்தை முழுமையாக ஆரம்பிப்பதை ஓர் ஆரம்பமாக கொண்டு எமது மக்களின் அரசியல் உரிமைகள் தொடர்பிலான பிரச்சினைக்கான தீர்வினை எட்டுவதற்கான பயணத்தை ஆரம்பிப்போம் என நாங்கள் ஆரம்பத்திலிருந்தே கூறி வந்ததை ஏற்காமல் அது உளுத்து போனதென்றும் காலம் கடந்ததென்றும் தும்புத்தடியால் கூட அதை தொட்டு பார்க்க மாட்டோம் என்றும் கூறியவர்கள் இன்று திடீரென சுடலை ஞானம் வந்தது போல் மாகாண சபைக்கான அதிகாரங்கள் அடங்கிய பயன்முண்டா திருத்தம் அரசியல் பயணத்தின் ஆரம்பத்திலேயே இருக்கின்றதென நாங்கள் அன்று முதல் கூறி வருவதை ஏனைய தமிழ் தரப்பினர் என்று ஏற்றுக்கொள்ள முன்
வந்துள்ளனர்.
இந்த நாடுகள் எமது மக்களுக்கு இத்தனை அழிவுகளும் உட்பட்டிருக்க மாட்டார். அதுபோல் தான் இருக்கிறது உங்களது கடவுள் மன்றாட கதைகளும் என தெரிவித்து யாழ்ப்பாணத்தில் 70 பகுதியிலே நிர்மாணிக்கப்பட்டிருப்பதை போன்று ஹைபிரிட் முறையிலான மின் விநியோக திட்டத்தினை ஏனைய அனைத்து தீவுகளிலும் வழங்குவதற்கு நடவடிக்கை எடுக்கப்பட வேண்டும்.
அமைச்சர்
ரவி கருணாநாயக்க அவர்கள் ஆற்றல் உள்ளவர், அவர் இந்த பிரச்சனைகளுக்கு விரைவாக தீர்வு காணுவார் என்ற நம்பிக்கையையும் தெரிவித்து அவருக்கு எனது பாராட்டுதலையும் தெரிவித்துக் கொண்டு விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
மீலங்கட்ட கரு சுஜித் சஞ்சய் பெருமத்துமா வினாடி ஹயக்க காலியத்தில்
கரு சபாபத்துவனி இத்தாம் வெதகத் அமர்த்தியாச தேகக் காரக சபா விவாதிரிகாரன் அவஸ்தாவிதி ஏ சம்பந்த வதாஸ் தாக்பன் அவஸ்தா சலசாதியும் பிடிவந்தவு ஒவ்வொரு மாட்ட மகி தூத்திய பாலம் கொடும் பிரணமன்றோனி இவ்வகையும் அத விவாதி சம்பந்த வதா சுதா தாக்கன கொட்ட பக்ஷ விபாக்ஷ அதா தெக்கினேதி விசேஷம் கர்ணு சதாண்டுனே விதிரி பல அமாத்தியான்சே சம்பந்து அபிதானம் மே தினவல விதிரி அர்புதியா பவத்தின நிசா தமாய் மே விதிரி அமாத்தியான் பல அமாத்தியான்சே சம்பந்து நோய்க்கு தினா நோய்க்கு தாக்கரை சோதனா கிரமின் கதா கிருவிக்கினுக்க மேவத்து அதே சதாண்கர் அண்டோனி இது அபி சபாபத்து மணி தானோ விசேஷம் மே விதிரி அர்புதி அதிவென்ன மே கெட்டி காலத்துல சித்து வச்சதையாக் நிமே பசுகி அவருது பகலோக்க விச கால சீமா துல மே காரிய வேணுவியன் நிசியாக்கார வடப்பிடிவிலாக் இவகே நிசியாக்கார கிரமவேதியாக் பார்த்தம் நத்திரிசாத்தமாய் மே சம்பந்து மிதாங் துரட்ட கெட்லு சாக தத்திய கத்துவினே கீனக அப்பி கௌரு தன்னோ விசேஷம் மே தினல் மாதிரியா பலன கொட்டாத் இவகேம் கரு சபாபத்தின் சமாஜ விபட விதியா பலன கொட்டாத் அப்பி தக்கினா ஹுகாக் அவஸ்தா வந்தி வர்த்தமான விதிரி பலா பலசக்தி அமாத்திய கரு ரவி கருணாநாயக் மெத்துமாட தமாய் மே தினோட சோதனா வெல்ல வேண்டி இது அப்பி தன்னோ அப்பி கௌரு தன்னோ எத்துமா மே அமாத்தியான்சி அரகத்தே மீத மாசு துருகட்டு தெரி இசெல்லா இது எத்துமாட்ட மங்கிதான் மே அதாத்தியலாத்தின் அற்புதே சம்பந்து சம்பூர்ணி வாக்கியமா பாரகண்ட பேக்கீனுக்க அது அப்பி கமக்கமாக கிதாண்ட புலுவாங் ஹெம கினாட்டம தேரும் என காரணியாக இது அப்பி விசுவாச கருணா இதிரி காலேதி மே பாக்ஷ விபாக்ஷ தக்குப்பு அதா சுதா சனுவ யாம் கிசி வடப்பீடலா கிரியாலா கிரியாத்மக கரலா இத்திர சார விதிரி பல அற்புதே சம்பந்து யாம் கிசி வடப்பீடலா கிரியாத்மக கரை கீழா அப்பி லோக்கு விசுவாசி அத்தியனும் ஏவகே மம் மே அவஸ்தாதி ஸ்தூதி கரண்ணத் அவசியம் வேணும் கரு அமத்துமாட்ட முகது அப்பி தான் மம நியோஜனை கரண யட்டியந்திரம் மெத்திவன கொட்டாசே கித்தூர்கள புரோட்லன்ஸ் வியாபத்திய ஏ புரோட்லன்ஸ் வியாபத்திய சம்பந்து கரு அமத்துமாட்ட அப்பி கருணு பேதிரி கரலா துண்ணா யம் எம் அடுபாடு கந்தியனோ ஏவகே மே பிரதேசவாசிட்டு வந்தி லபாதி மேதி யம் கிசி அடுபாடு சித்த உணாய் கீனகாத் அப்பி எத்துமாட சகாச கெருவா இது அத்தவாசியம் எத்துமாக எவதான் யமு கரலா எதுமா பௌத்தலிக்கம் இம்ம வியாபத்தி அதிசனை கரண்ட அவில்லா ஏ பிரதேசவாசிட்டு வந்தி லபா கனிமேதி சிதுவெச்ச அசாதாரண சம்பந்து யம்கி சாதாரண விசுதுமாக் லபா தின்ன அது வேணுகூட எத்துமா கட்டித்து கல்ல தீனா கீனகாத் மே அவஸ்தாதி அப்பி ஸ்துதி பூர்வக சீபாத் கரண்டோனி இது விதுடி அர்புதே சம்பந்து கரு சபாபத்து மணி විශේෂයෙන් අපි දන්නවා නොයෙකුත් දෙනා නොයෙකුත් යෝජනා කෙරුවා. ඒවා මං හිතන හැටියට කෙටි කාලිනව කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඉතින් අපි දකිනවා විශේෂයෙන් අපි ඉල්ලීමක් කරනවා අද කරු අග්‍රාමාත්‍යතුමා කුවත්පත් වලට ප්‍රකාශයක් කරලා තියෙනවා අපිට කෙටි කාලිනව ලබා දෙන්න පුළුවන් පුංචි විසඳුමක් කර තියෙනවා නම් ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි දකිනවා හැම අවස්ථාවෙදී විල්බි අර්බුදයක් එනකොට අපි කියනවා විශේෂයෙන් අපේ ජනතාව විරුද්ධ අපි ඉල්ලා හිටිනවා. ඒ වගේම විවිධ රාජ්‍ය ආයතන වලිනුත් ඒ වගේම පළාත් පාලන ආයතනින් අපි ඉල්ලා හිටිනවා විදුලිය පරික්ෂමෙන් පාවිච්චි කරන්නයි කියලා. නමුත් ඒකේ අවස්ථාවට කූලව විතරයි සිද්ධ වෙන්නේ. අපි කියන්නේ ගරු සභාපතිතුමනි මේක මං හිතන්නේ මේ රටේ ස්ථිර වශයෙන්ම විශේෂයෙන්ම අපේ පළාත් පාලන ආයතන වලට දැනුවත් කරලා අපි දන්නවාද විදුලි පහන් දැල්වලා තියෙන අවස්ථාවල් දිවා කාලෙත් අපි දකිනවා මහා මාර්ගවල විදුලි පහන් දැල්වලා තියෙන අවස්ථාවල්. ඒ නිසා අපි අත්‍යවශ්‍යයෙන් මේ සම්බන්ධව විශේෂයෙන්ම පළාත් පාලන ආයතන ප්‍රධානීන් ගිරල්ලා අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මේ ඇයට ඉතාමත් හොඳින් කරුණු පැහැදිලි කරලා දුන්නොත් විශාල විදුලි ප්‍රමාණයක් අපිට ඉතුරු කරගන්න පුළුවන් වෙනවා කියලත් මේ අවස්ථාවේදී මම මතක් කරන්න ඕනේ. ඒක ඇත්ත වශයෙන්ම ඉතාමත් වැදගත් ආකාරයට ක්‍රියාත්මක කරන්න ඕනේ. ඉතින් අනිකුත් යෝජනා සම්බන්ධව මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද සූර්ය බල සංග්‍රාමයේ සම්බන්ධවත් නොයෙකුත් දෙනා කතා කෙරුවා. පහුගිය කාල සීමාව තුළ අපි දන්නවා විවිධ අවස්ථාවලදී අර්බුදයක් එනකොට ඒ සම්බන්ධවත් කතා කෙරුවා. නමුත් ඒ සම්බන්ධව කවුරුත් ස්ථිර වශයෙන් විසඳුමක් ලබා ගත්තේ නැහැ. අපේ ජාත්‍යන්තර රටවල් විදුලි බලය උපයෝගී කරන විදුලිය ලබා ගන්න උත්සාහ ගන්න අවස්ථාවල් දිහා බලනකොට අපේ ලංකාව කොච්චර පිටුපසින්ද ඉන්නේ කියන එක තමයි අපි කල්පනා කරන්න ඕනේ. ඒ නිසා අපි මේ අවස්ථාවේදී ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින කැමැති යම් යම් ප්‍රශ්න තියෙන්න පුළුවන් යම් යම් බලවේග ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නමුත් ඔබතුමාගෙන් අපි ඉල්ලා හිටින්නේ
ඔබතුමාට ගරු අමාත්‍යතුමා විනාඩි දෙක කාලයක් තියෙනවා.
ලබා දීලා මේක ඉක්මනින්ම සූර්ය බල තාපී උපයෝගී කරගෙන මේ විදුලි අර්බුදයට යම් කිසි සුදුමක් ලබා ගන්න කටයුතු කරන්න කියන ඉල්ලීමත් අපි මේ අවස්ථාවේදී කරනවා. ඊට අමතරව මේ අනිකුත් අමාත්‍යංශය අද විවාදයට ගැනෙන මහා මාර්ග ඛනිජ සම්පත් අමාත්‍යංශය ගැන කතා කරනකොට ගරු සභාපතිතුමනි අපි දන්නවා මහා මාර්ග සම්බන්ධව කතා කරුවොත් ගරු ඇමතිතුමාගේ මැදිහත් වීමෙන් අද විශාල වැඩ කොටසක් කරමින් පවතින අවස්ථාවක්. ඉතින් මම මේ අවස්ථාවේදී එක යෝජනාවක් කරන්න කැමති ගරු ඇමතිතුමාට සභාපතිතුමනි අපි දන්නවා බැංකු ව්‍යාපෘති යටතේ බැංකු ව්‍යාපෘතිය මුදල් උපයෝගී කරගෙන අපි දන්නා ලංකා පුරාම ඉතාමත් වැදගත් මාර්ග 20ක් විතර ක්‍රියාත්මක කරන්න මීට අවුරුදු දෙකක් ඉතිරි ඉස්සෙල්ලා යෝජනාවක් ඉදිරිපත් වුණා. නමුත් ඒ යෝජනාව අද වෙනකන් ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ඉතින් මම ඉල්ලා හිටනවා මං හිතන හැටියට විශාල මුදලක් වැය වෙන නිසා තමයි ඒ සම්බන්ධව අනුමැතිය ලැබිලා නැත්තේ. ඒ නිසා ගරු සභාපතිතුමනි මම ගරු අමාත්‍යතුමාගෙන් ඒ වගේ මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින කැමැති මේ බැංකු ව්‍යාපෘති යටතේ තියෙන මාර්ග ටික කඩිනමින් ආරම්භ කරන්න කටයුතු කරනවා නම් ඉතාමත් හොඳයි. මේකට මං හිතන හැටියට මුළු මාර්ගයේම සංවර්ධනය නොකිරුවත් අඩුම ගානේ මාර්ගයේ කොටසක් ස්ටේජ් 1 ස්ටේජ් 2 හැටියට බෙදලා ඉවරලා කෙරුවොත් මං හිතන හැටියට එක වසරකට මේ කාර්ය සම්පූර්ණ පිරිවැය දරන්න වෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේදී අදහසක් ඇට ඉදිරිපත් කරන්න ඕනේ. ඊටාම මොම නියෝජනය කරන යටිගතර මැතිවරණ කොට්ටාසේ විශේෂයෙන්ම බුලත් කෝපිටිය කෑගල්ල වරාවල මාර්ගයත් ඒ වගේම යටිගතර සීපොත් පැලැම්පිටිය මාර්ගයත් මේ ව්‍යාපෘතියට ඇතුළත් වෙලා තියෙනවා. අද මං හිතන්නේ ඉතාම දුෂ්කරතාවයක් තියෙන මේ ප්‍රදේශවාසීන්ට මේ මාර්ගයේ කඩිනමින් ඉදිකර ගැනීම තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ කියන එකත් මේ අවස්ථාවේදී මම මතක් කරන්න ඕනේ. ඊට අමතරව කරු සභාවතේ පුංචි වෙලාවක් දෙන එක කාරණාවක් මීට ඉස්සෙල් ආසියානු සංවර්ධන බැංකුව ආධාර යටතේ අපි අවුරුදු 3කට ඉස්සෙල් ආරම්භ කෙරුවා අයිරෝඩ් ව්‍යාපෘතිය. ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මාර්ග ගණනාවක්. මන් නියෝජනය කරන කෑගල්ල ප්‍රදේශයේ විශේෂයෙන් යටිගන්තුළු දැරණියගල ප්‍රදේශයේ මේ මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුවා. ඒ වගේම තවත් දිස්ත්‍රික්ක ගණනාවක මේ කාර්ය ක්‍රියාත්මක වුණා. නමුත් ඒ අවස්ථානුකූලව ඒ කොන්ත්‍රාත්කරුවා නිසියාකාරව කෙරිච්ච නැති නිසා අද මේ මාර්ග සියල්ලම ඉතාමත් දැඩි අබලන් තත්ත්වයට පත් වෙලා යන්න එන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. පස්සේ කරු අමතුමත් ඒ වගේම අදාළ නිලධාරීත් එක්ක සාකච්ඡා කරුවාට පස්සේ
ඔබතුමාගේ කාලය අවසානයි
සභාවතුමනි මේ වැඩ කටයුතු අවසන් යම් කිසි ප්‍රමාණයකට අලුත් වැඩියක් කරලා දෙනවා කියලා අද පොරොන්දු වෙලා තියෙනවා. ඒ කටයුතු කරමින් පවතිනවා. මම ඉල්ලා සිටින කැමැති අමාත්‍යංශයේ සියලුම නිලධාරී මහත්වරුන්ගෙන් මේක తాවකාලික පිළියමක් විතරයි අපි යෙදුවේ. ඒ නිසා විශේෂයෙන්ම නැවතවරක් ටෙන්ඩර් කැදීමක් කරලා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකුට මේක දීලා කඩිනමින් මේ මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කරන්න කියලා ඉල්ලා සිටිනවා. එන අවසාන වශයෙන් මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ අද මේ කටයුත්ත වෙන්නේ විශේෂයෙන් අපි දන්නවා ගරු විදුලි බලහා බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මැතිතුමාට අද මම හිතන්නේ මේ තියෙන තත්ත්වය හැටියට ලොකු අර්බුදයකට එහෙම නැත්නම් ලොකු ප්‍රශ්න රාශියකට මුණ පාලා තියෙන අවස්ථාවක. මම දන්නා එතුමාට
සාධාරණ පරිච්ඡේදයක්
ලැබුණොත් මේ කටයුත්තට සාර්ථක මුණ දෙන්න පුළුවන් ශක්තිය එතුමාට තියෙනවා. ඒ නිසා අපි එතුමාටත් මේ කටයුත්ත සාර්ථක ගෙනියන්න අපි සුබපැතුම් මෙක් කරමින් ඒ වගේම අපේ මහා මාර්ග අමාත්‍ය ඛනිජ සම්පත් අමාත්‍ය ගරු කබීර් හෂිම් මැතිතුමාටත් අපි මේ වැඩ කටයුතු කරන්න එතුමාට සුබපැතුම් මේ වගේම කාර්ය මණ්ඩලයේ නිලධාරී හැම කෙනාටම අපි ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මාගේ වචන සල්ප අවසන් කරන භූමිසුත්.
ස්තුතියි ඔබතුමාට. මීළඟට ගරු දයසිරි ජයසේකර මැතිතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසනාවට මන්ත්‍රීතුමනි, ඉතාම සන්තෝෂෙනවා අද දවසේ මේ වැදගත් අමාත්‍යංශ දෙකක් සාකච්ඡාවට භාජනය වෙලා තියෙන වෙලාවක කතා කරන්න ලැබීම ගැන විශේෂයෙන් මම පළවෙනියෙන් කියන්න කැමතියි අවුරුදු ගණනක අපි කෝප් කමිටුවේ සමාජික විදිහට වැඩ කරනකොට අපි දැක්කා මේ රටේ විදුලි බල ශේෂ්ත්‍රයේ තිබිච්ච අර්බුදය මොකද්ද කියලා. මේ අර්බුදය එක පැත්තකින් විශාල මාෆියාවක් මේ විදුලි ශේෂ්ත්‍රය තුළ ක්‍රියාත්මක වෙනවා. ඒවට සමහරලාවට ඒ නිලධාරීන්ගේ මාෆියාවලට අහුවෙලා සමහර ඇමතිවරු විශාල අර්බුද ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අදත් මේ අර්බුදය ඒ විදිහටම තවමත් මේ රටේ උද්ගත වෙමින් තිබෙනවා. මම කියන්න කැමති මේ ආණ්ඩුව යටතේ 2015 ඉඳලා අවුරුදු 4 මාරක් කිසිදු එක විදුලි බල නිෂ්පාදනයක අලුත් වැඩපිළිවෙලක් හදාගන්න බැරි තත්ත්වයකට මේක පත් වෙලා තිබුණා. මම හිටියේ ඒ කැබිනට් මණ්ඩලය ඇතුලේ සමහර යෝජනා ගෙනාවා ඒවට ඇතුළත් වෙලා තිබුණ තත්ත්වයන් අපි දැක්කා. විශේෂයෙන්ම ඉන්දියාව විසින් සාම්පූර් බලාගාරය හදන්න වැඩපිළිවෙල සකස් කරපුවාම ඒකට ඔවුන් වෙනත් යෝජනාවක් ගේන්න බලාපොරොත්තු වුණා. ඒකත් මෙතන ඇන හිටලා තියෙන එක පැත්තකින්. අනෙක් පැත්තෙන් බලපුවාම ලංකාවේ විශාල විදුලිය මිලදී ගැනීම හදිසි විදුලිය මිලදීම් ගැනීම සඳහා වන විශාල යෝජනාවල් ගණනාවක් ඇතිලා තිබෙනවා. අපි බලපුවාම 2014 ඉඳලා 2014 අනුමත කරපු නැත්නම් අනුමත කරන්න අවශ්‍ය කරන අනුමැතිය දුන්න ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් විශේෂයෙන්ම සුළං බලය සහ ඒ වගේම අනෙකුත් පුනර්ජනනීය බලශක්ති සම්බන්ධ තිබිච්ච තත්වයන් සම්පූර්ණයෙන් මේනතුරු ඒකට අවශ්‍ය අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කරමින් තමයි මේ දෙපැත්තේ කඹෑදීමේ තත්ත්වය සිද්ධ වුණේ. ඒ නිසා අද මේ අමාත්‍යංශ භාරගත්ත රවි කරුණානායක මැතිතුමාට සිද්ධ වෙලා තියෙනවා මේ පරණ පව් සියල්ල දැන් තමන්ගේ කරපිටට අරගෙන ක්‍රියාත්මක කරන්න. මට තියෙන ප්‍රශ්නේ වෙන එකක් නෙමෙයි. මෙච්චර කාලයක් දැන් ඔබතුමාට මතකයි කරු ජයසූරිය මාත්‍රේ කිව්වා ඒ කාලේ කරුවල ජයසූරිය කියලා. අද ඔබතුමාට ගහලා තියෙනවා රවි කරුවල නායක කියලා. ඉතින් මේක ඇත්තටම ඔබතුමා කන්න ඕන එකක් නෙමෙයි මේ. ඇත්ත වශයෙන්ම මේ පව්ගේ අවුරුදු 4 මාර තුල සිද්ධ වෙච්ච නැති එකේ අර්බුදය අද අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකම ඔබතුමාට කිව්වේ කරුණා කරලා ඔබතුමත් පුළුවන් තරම් පරිස්සම් වෙන්න මෙතන තියෙන අර්බුදය හොඳින් අවබෝධ කරගත්තේ නැත්නම් ඔබතුමාවත් මේ ගොඩනම තමයි අවසාන වශයෙන් වැටෙන්නේ. මොකද හේතුව විදුලිය මිලදී ගැනීම. අපි ගත්තම විදුලි බල මණ්ඩලය ඇතුලේ තියෙන පැටව ගහලා විශාල සංඛ්‍යාවක් පෞද්ගලික ආයතන ඒකේ ඇතුළෙම ඉන්න අය තමයි ඊට පස්සේ ගිහිල්ලා එළියට ගිහිල්ලා ඒ කම්පැනි වල සභාපතිවරු වෙන්නේ. හැම ඊළඟට අධ්‍යක්ෂවරු බවට පත් වෙන්නේ. මේකත් එක්කම අපි දැක්කා LTL ලංකා ට්‍රාන්ස්ෆෝමර් ආයතනේ ඒකත් එක්ක තව තියෙන LTL ප්‍රොජෙක්ට් ඊළඟට ওই විදිහට ගත්තම විශාල සංඛ්‍යාවක් ආයතන පැටව ගහලා තියෙනවා මේ විදුලි බල මණ්ඩලයේ ඇතුලේ එක පැත්තක. ඒ විදුලි බල මණ්ඩලයේ ඇතුලේ ඉන්න සියලුම අය මේ ප්‍රධාන විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරු ඊළඟ හිටපු අය ඊළඟට මැනේජින් ඩිරෙක්ටර්ස්ලා නැත්තම් GM ලා මේ අය තමයි ගිහිල්ලා අර වගේ සභාපතිවරු බවට පත් වෙන්නේ. ඒ නිසා මේක ඇතුලේ මේගොල්ලෝ අර්බුදය හදාගෙන තියෙන්නේ. ඒ නිසා තමයි විශේෂයෙන්ම අද මේ අර්බුදයට දැවැන්ත විශාල ප්‍රශ්නයකට අද අපිට මුහුණ දෙන්න සිද්ධලා තියෙන්නේ. ආණ්ඩුවට ඔබතුමාට කියන්න තියෙන්නේ රවි කරුණාක මැතිතුමාට කියන්න තියෙන්නේ අරගොල්ලෝ කිව්වම ලයිට් දෙකක් නිමන්න කියන. ලයිට් දෙකක් නිමලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මොකද හේතුව මිනිස්සු උදේ ඉඳන් රැ වෙනකල් දැන් පෞගේ ටිකේම හොරට විදුලිය කැපුවා. පෑය 3-4 කපනවා අපි දන්නෙත් නෑ. උදේට කපනවා, දවල්ටත් කපනවා, හවස කපනවා. අමතුමාගේ අපම අමතුමා කියනවා නෑ එහෙම එකක් නෑයි කියලා. මොකද එතුමා දන්නෙත් නෑ. මොකද එතුමත් බලාගෙන ඉන්නවා මොකද්ද මේ වෙන්නේ කියලා. මේක විවිධ ඉංජිනේරු අංශ විසින් කරනු ලබන ක්‍රියාදාමයක් රටක් විදියට අපි විශාල අර්බුදයකට තමයි අද මුහුණ දීලා තියෙන්නේ. හැබැයි මේකේ අන්තිමනම වග උත්තරකරුව පාර්ශවකරුව ඒ ආණ්ඩුවට පත් වෙනවා. මොකද හේතුව මෙතන තියෙන නිලධාරින්ගෙන් බොහොම පැහැදිලිව මම කියන්න කැමතියි මේ විදුලි බල ශේෂ්ත්‍රයේ විශාල අර්බුදය මේ එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩේට සමස්ත විදුලි බල ශේෂ්ත්‍රෙම ඉන්න නිලධාරින් අන්තිමට අහුවෙලා තියෙන මේකට. ඒ නිසා මම කියන්න කැමතියි කරුණාකරලා පළවෙනියෙන් බලන්න මේ අර්බුදය විසඳගන්න පුළුවන් ප්‍රශ්නේ කොහොමද අපි බේරගන්නේ කියලා. මේ රටේ පුනර්ජනනීය බල ශක්තිය ලබා දීමේ ක්‍රියාවලියට අවශ්‍ය කරන අනුමැතිය දීලා 2014 ඉඳලා මේ වනතුරු ක්‍රියාත්මක වුණ නැති ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් තියෙනවා. දැන් ඒකට තමයි අද වෙනකොට ඒක තද වුණාම ඊළඟට LNG බලාගාර දැන් ඔබතුමාලා චීනෙට එකක් දෙනවා LNG බලාගාරයක්. ඊළඟට තව කට්ටියක් සනසන තව බලාගාරයක් තව කට්ටියකට දෙනවා. ඊළඟට දැන් LTL එකට ලංකා ට්‍රාන්ස්ෆෝමර් ආයතනයට එතන ගිය ටෙන්ඩර් එක අපි දන්නවා මොකද්ද සිද්ධ වුණේ කියලා. විශාල වැඩි ගන්නකට ඒක චීන සමාගමට දෙනවා. දීලා ඒකත් එක්ක අපි හිතුවේ නැහැ LNG තව ප්ලාන්ට් එකක් හදන්න ඕනේ කියලා ලංකා ට්‍රාන්ස්ෆෝමර් ආයතනයට දීලා. මොකද හේතුව අරගොල්ල දිගටම මේකට ගිහිල්ලා නඩු ගිහිල්ලා ප්‍රශ්න ඇති වුණායින් පස්සේ එක පැත්තකින් චීනටත් දෙනවා LNG plant එකක් හදන්න අනිත් පැත්තෙන් ලංකා ට්‍රාන්ස්ෆෝමර් ආයතනයක් දෙනවා එකක් හදන්න මන් දන්නේ කොහොමද එහෙම සමාන ටෙන්ඩර් කරුවෙකුට ඊළඟට ඉන්න කට්ටියට අසාධාරණයක් වුණා කියලා තව එකක් දෙන්න කියලා අවශ්‍ය කාරණයක් නෙවෙයි මේ සිද්ධ වෙන එක පැත්තකින් ඊළඟට තවත් මේ විදිහටම බලාගාර දැන් දෙක තුනකට අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ ක්‍රියාදාමය තුල යනවා මේ සිද්ධ වෙන්නෙම පැහැදිලිව හරි ටෙන්ඩර් කරුවට මේක දුන්නා නම් මේක සිද්ධ වෙන්නේ නැහැ වැරදියට ටෙන්ඩර් එක දීලා අසාධාරණයට ලක් වුණයි කියලා හිතන අයට තව ටෙන්ඩර් එකකින් දෙනවා ආ ඔයාලත් එකක් හදාගන්න LNG බලාගාරයක් කියලා මේ වගේ ගණන් කීයද රුපියල් කීයද මේක ගන්නෙ අපි රුපියල් 12ට 13ට නැත්තම් 22ට 22 3ට ගන්න තිබිච්චව සමාල්ලාට රුපියල් 40ට ගත්තේ වා ඉතිහාසෙ රවි කරුණාක මතුමත් අපි මතකයි අපි ඔබතුමයි මමයි දෙන්නම එදා විපක්ෂය ඉඳගෙන අපි ඇදලා ගත්තා රුපියල් 48ට විදුලිය මිලදී ගත්ත අවස්ථාව තිබුණා ඒ ගන්න සිද්ධ වුණේ ඇයි මේ අර්බුදේ එනවයි කියලා අපි නොදැන හිටියත් 2019 මට මතකයි අර ආචාර්ය විජේපාල මැතිතුමා ඒ කාලේ විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා විදිහට ඉන්නකොට එයා බොහොම පැහැදිලිව කිව්වා මේ අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කිරීම නැත්නම් අපි තියෙන මේ නාස්‍ය වලක්වා ගැනීම තුළ විශාල හිඟයක් අපිට බේර ගන්න පුළුවන් කියලා 2015 අපි දන්නවා 2019 විශාල විදුලි අර්බුදයක් එනවයි කියලා ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් වුණේ නැහැ ඒක තමයි මේකට සිද්ධ වුණ කාරණේ මම දන්නවා මේක සමහර කාරණා පැහැදිලිව මේ තිබිච්ච ආර්ථික කමිටුව හරහා ගෙනිච්ච වැඩපිළිවෙල තුළ පැහැදිලිව මේකට තිබුණ අවශ්‍යතාවය නැති කරලා තිබුණා. ඉතින් මේක තමයි මං හිතන්නේ එක පැත්තක් මේ ක්‍රියාදාමයට හේතුවක් බවට පත් වෙලා
තියෙන්නේ. දරු රවි කර්ණානායක මහතුමා
ඔබතුමා ඉදිරිපත් කරන තර්ක සම්බන්ධයෙන් මම එකක් නිවැරදි කරනවා. මෙතන මං හිතන විදිහ මේ කෙරළ පිටිය සම්බන්ධයෙන් මේක රංජිත් සියඹලා පිටි අනුමත කරේ. මං අගය කරනවා එතුමා කරපු සේවය. මොකෝ අපි ආණ්ඩු වෙනස් වුණා කියලා ඕක වෙනස් වුණා නම් තව අවුරුදු 3කට අපි මේක ගහන්න බෑ. ඉතින් එතුමා කළා තිබ්බේ කොන්දක් තිබ්බේ නෑ ඒක ඉදිරිපත් කරන්න කැබිනට් එකට. මම බැලුවා අපේ ඉංජිනියර්ස් ඔක්කොම ගෙනාවා එක නෙමෙයි දෙකම ගන්න කිව්වා PUCL එක කිව්වා දෙකම ගන්න කියලා. ඒක තුලින් යන්නේ. ඉතින් මේකේ ජනාධිපති ඉදිරිපත් කරපු ප්‍රසම්පාදන කොමිටිය තුලින් ආව වාර්තාවෙන් කරේ. ඉතින් මේක ඉන්ටර්නැෂනල් බිඩ් එකක්. ඉතින් මම ඔබතුමාට වෙනම පෙන්නන්නම් ඔබතුමා දන්නව අනිත් අය වගේ නිකන් වල්පල් කතා කරන්නේ නැහැ. නමුත් මේක නිවැරදි කරන්න මේ 90 බිලියන 90ක් ගන්නව අනිත් කම්පැනි කිසි ටෙන්ඩර් මේ ඩියුටි කිව්වේ නැහැ. ඉතින් ඒ සංසන්දනය කරොත් මේ සම්පූර්ණ වෙනස්. හැබැයි අපි පේනවා මේක LTL එක අපට 163 කයිති නිසා අපි ඒක වෙනම කැබිනට් එකක් දාලා අපි පෙන්නන්නම් මොකක්ද ඒක තියෙන්නේ. මොකද ඒතුළ ඉක්මන් කරන්න පුළුවන්. මම කතාවෙන් දැයිසිරි මම පෙන්නන්නම් ඔබතුමාට.
හරි බොහොම සුදි. නෑ මම මේ කියන්නේ හැදුවේ වෙන එකක් නෙමෙයි. මේවා ඇදෙන්නේ ඇයි? මේක ඇදී ඇදී යනකොට මොකක්ද අවසානේ වෙන්නේ? ඔබතුමාත් මහන්සි වෙලා මේක පුළුවන් තරම් ඉක්මනින් තල්ලු කරගන්න. හැබැයි මෙහෙම ඇදී ඇදී ගියාම ටෙන්ඩර් එකක් ගේනවා. ටෙන්ඩර් එකට ඊට පස්සේ ආපහු අභියාචන කමිටුවට යනවා. අභියාචන කමිටුවෙන් ඊළඟට උසාවි ගාන යනවා. උසාවි ගාන එනකොට මේ රටේ විදුලි අර්බුදය ඇති වෙලා ඉවරයි. ඊට පස්සේ මොකද කරන්නේ අර පෞද්ගලික විදුලිය ලබා දෙන අපේ අය ඉන්නවා මුදලාල්ලා කීප දෙනෙක් මේ මුදලාල්ලාට ඕන විදියට ඕනේ ගානට ඕන ප්‍රමාණයට දැන් මට මතකයි මම කැබිනට් මණ්ඩලයේ ඉන්නකොට බිලියන 298ක් හරි සිමලදී ගැනීම වලට පාවිච්චි කරන්න ඉල්ලුවා. නමුත් මේ වගේ තත්ත්වයක් තමයි අද ඇතිලා තියෙන්නේ. ඉතින් මම කියන්න කැමතියි ඒකෙදි බලන්න පුළුවන් තරම් අපිට විශාල අර්බුදයක් රටක් විදියට අපිට ණය වලින් අපි හිර වෙලා ඉන්න රටක් එක පැත්තකින් විදුලියේ කොස්ට් එක වැඩි අපේ ලංකාවේ පුළුවන් වැඩිම ප්‍රශ්නේ තියෙන්නේ අපේ මේ විදුලි බලයේ තියෙන ප්‍රශ්නෙත් එක්ක කොස්ට් ඔෆ් ප්‍රොඩක්ෂන් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපිට ආයෝජන වලට විශාල අර්බුදයක් තියෙනවා. ඒ අය අහනවා අපි කීයකටද මේ බාණ්ඩේ හදන්නේ කියලා. ඉතින් මේ සමස්තෙම හිර වෙලා තියෙන්නේ මේක තුල. දැන් ඊට පස්සේ ඊට අමතරව ආපහු මේ විදුලි අර්බුදයක් එක්ක දැන් අද කම්පැනි සමහර ඒවා හිටපු ගමන් වහන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අය සමහරලාට දන්නේ නැහැ මේ ලයිට් කපන විදුලිය කපන වෙලාව කොහෙද කියලා. මේ නිසා ඊටාම අර්බුදයකට ලක් වෙලා තියෙනවා විතරක් නෙමෙයි ඔවුන්ට අවශ්‍ය කරන අර අවශ්‍ය කරන නිෂ්පාදන ක්‍රියාවලිය කරගන්න
ඔබතුමාට තව විනාඩියක පමණ කාලයක්.
ඒ නිසා මම හිතන්නේ මේ ගැන කරුණාකරලා ඔබතුමාලා තමන්ගේ ශක්තිය යොදවන්න. මොකද මේ කාගෙන්වත් කොයිතරම් කතා තියරි කතා කරත් අන්තිමට මේකේ ප්‍රශ්නෙට මූණ දෙන්නේ විදුලි පාරිභෝගිකයන් මේ රටේ. ඔව් වැඩි මිලක් ගෙවන්නත් ඕනේ. විදුලිය කපනකොට ඒක දරා ගන්නත් ඕනේ. ලයිට් එක පත්තු කරන්න එපයි කියලා කියනකොට ඒක නතර කර ගන්නත් ඕනේ. ඊළඟට කුප්පි ලාම්පුව පත්තු කරන්න කිව්වම ඒකට දා ගන්නත් ඕනේ. මේ සියල්ලටම දුක් විඳින්න අහිංසක පාරිභෝගිකයන්. ඒ නිසා මම කියන්නේ ඔබතුමා යටතේවත් වහාම ගන්න තියෙන පියවර ගන්න, බය වෙන්නේ නැතුව ගන්න තියෙන තීන්දුව ටික ගන්න. නිලධාරී ඉදිරියේ හැඹරෙන්න ලෑස් වෙන්න හදන්න එපා. තමුන්නාංශකෙන් මම බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. ඕන තීරණයක් ගන්න මේකට විරුද්ධව මේ මාෆියාවට විරුද්ධව අපි 100%ක් වෙනුවෙන් කැපෙලා වැඩ කරන සූදානම් කියන එකත් මතක් කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරමි.
මට මිලකට ගරු ඉසාක් රහුමාන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා. විනාඩි 5යි විනාඩි 5යි. ගරු රවි කරුණානායකතුමා. ස්තුති.
හා.
ගරු මන්ත්‍රීතුමා කතා.
අද විදුලි බල ගැන කතා කරනකොට හැම එක්කෙනාම කතා කරගෙන හිටියේ මේ අපේ රවි ඇමතුමා මෙතුමා ඇවිල්ලා මාස දෙකයි. මීට පෙර මෙතුමා හිටියේ මුදල් අමාත්‍යවරේ විෂේ. මෙතුමාගේ අමාත්‍යංශයේ ඉන්නකොට මෙතුමා පැහැදිලිම 15-16-17 කාලය තුළදී සියලුම අමාත්‍යංශවලට මුදල් වෙන් කරුවා. නමුත් උදේ ඉඳලා කාටද මඩ ගැහුවා කියලා Taman තේරෙන්නේ නැතුව තමයි මඩ ගහගෙන හිටියේ. මෙතුමාට කිසිම සම්බන්ධයක් නැතුව අමාත්‍යංශය තමයි බිදුලි වල අමාත්‍යංශයයි. මෙතුමා වෙලා මාස දෙකයි. මේ කාලය තුළදී මෙතුමාට මහ විශාල වැඩක් කරන්න බෑ. ඒ වගේම මම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා ලංකාවේ මේ දේශපාලකයේ වශයෙන් මම ලැජ්ජා වෙනවා ඇත්තටම. ඒක හේතුව තමයි ලංකාවේ සියලුම සම්පත් තියෙන රටක් වතුර තියෙනවා, ඒ වගේ අවුව තියෙනවා, විදුලි අවශ්‍ය විදිහට නිෂ්පාදනය කරන්න පුළුවන්. නිලධාරී වලට අනවශ්‍ය ඉංග්‍රීසි කරන පා මෙතිමිති වලට මම කියනවා තමුන්ගේ තියෙන වැරද්ද ඇතුළට වහගෙන අපරාධ අහිංසක නිලධාරී වලට ඉංග්‍රීසි කරන පා කවුද වැරදිකාරයා කියලා තමුන් තේරුම් ගන්න ඉස්සරහ පාර්ලිමේන්තුවේ ඉන්න මම යහපාල ආණ්ඩු හැදුවට පස්සේ ඇමතිවරුගේ ඉල්ලීමක් කරනවා කවුද මේ වැරදි කරුවේ කියලා. රවි ඇමතිතුමා ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා මුදල් දුන්නා 2015 මෙතුමා විදුලි බලට මුදල් දුන්නද 16 මුදල් දුන්නද 17 මුදල් දුන්නද මෙතුමා දක්ෂ ඇමති කෙනෙක්. 2015 මේ ආණ්ඩුව ගන්නකොට බිලියන 8500 ණය බර තියෙද්දී ඒ ණය තියෙනකොට තමයි මෙතුමා මේ සම්පූර්ණ අමාත්‍යංශ වලට මුදල් දුන්නේ. එබැයි ඇමතිවරු නිදාගෙන හිටියට මෙතුමාටවත් රජයේ ඉන්න නිලධාරිගොල්ටවත් රටේ ඉන්න ජනතාවටවත් දොස් කියලා වැඩක් නැහැ. තමුන්ගේ තියෙන වැරද්ද නිවැරදි කරන්න එන්නපා. අයින්සක නිලධාරිගොල්ලෝ එදා ගිහිලා හිර කූඩු වලින් නැග්ගවුවා. අදේ නිසා තමයි නිලධාරිගොල්ලෝ වැඩ කරන්න බය වෙනවා. වැඩ කරන්න නිලධාරිගොල්ට අවස්ථාව දෙන්න වැඩ පෙන්නයි. අපේට අපි නිදාගෙන ඉඳලා අයින්සක නිලධාරිගොල්ලට දොස් කියන්නපා කියලා මම ඉල්ලීමක් කරනවා රවි ඇමතිතුමනි. ඔබතුමා මහ විශාල දක්ෂයෙක්. බිලියන 8500ක් ණයතියෙදි තමයි ඔබතුමා මුදල් අමාත්‍යංශ බාර අරන් 2015 මේ යහපාල ආණ්ඩුවේදී සියලුම අමාත්‍යවරුන්ට මුදල් දීලා වැඩ කරුවේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ අවුරුදු ඇතුළතදී අපේ මේ ආණ්ඩුව තියෙද්දි කාලය ඇතුළතදී ඔබතුමා මේ විදුලි ප්‍රශ්නේ නිවැරදි කරයි කියලා මම විශ්වාස කරනවා. මේ ලංකාව අවුව තියෙනවා, ලංකාව වතුර තියෙනවා, මේ සම්පත් තියෙන රටවලින් මම ඇත්තටම එදා මේ කලින්ත් කිව්වේ දේශපාලක වශයෙන් ලැජ්ජා වෙනවා රවි ඇමතිතුමනි. ඔබතුමා මේකට නිවැරදි උත්තරයක් ලබා දෙයි කියලා මා ඉල්ලීමක් කරනවා ඔබතුමාට.
මම තව විනාඩි දෙකක් කාලයක්
තියෙනවා. ඒ වගේම මහා මාර්ග ගැන මම විනාඩියක් කියනම් මහා මාර්ග දරට අපි හයිවේ කිලෝමීටර 168ක් පටන් අරන් වැඩ කරගෙන යනවා. ඒ වගේම හයි රෝඩ් ව්‍යාපෘතිය දරට කිලෝමීටර් 11000ක් පටන් අරන් යනවා. මේකට නිර්මාතෘ එදා හිටපු ඇමති අපේ කිරියල් ඇමතිතුමා එතුමාගේ ගමන අද අපේ අද වර්තමාන ඇමති අපේ කබිර රාසි ඇමතිතුමා බොහොම ඉහළින් ඒ වැඩේ කරනවා. මෙතුමාට බිලියන 177ක් ලබා දීලා තියෙනවා. පේස් 3 ප්‍රොජෙක්ට් එක හයිවේ එක පටන් අරන් දිනවා. තව කිලෝමීටර් 3000ක් හයිවේ ව්‍යාපෘතිය මේ අතුරු මාර්ගවල් පළත් මාර්ගවල් කරන්න සියලුම සූදානම් කරලා උතුරු නැගෙනහිර එනකොට ලබන මාසේ ටෙන්ඩර් කොන්ත්‍රාත්කාරට ලබා දෙන්න තීරණ අරන් තියෙනවා. මේ වාගේ වැඩ කරන්න මෙයාට බොහොම ශක්තියක් දෙනවා ඒ අමාත්‍යංශයේ ලේකම්. ඒ වාගේ සභාපතිතුමා විශේෂ මං කියන්න ඕනයි ඒ අමාත්‍යංශයේ DG එතුමා MM අංශවලට දෙන්න නඩත්තු මුදල් වලින් දැනට මම සතුටෙන් ප්‍රකාශ කරනවා. එදා බසිල් යුගයක් තිබ්බා, හැම පාරකම කාපට් කරුවා. අද මේ යුගයේ අපේ මහා මාර්ග අමාත්‍යංශයේ DG අද කිලෝමීටර් 500ට වැඩි කිලෝමීටරකට මිලියන 100ක් වීදම් කරදී එතුමා මිලියන 10ක් වීදම් කරලා කාපට් මාර්ග මේ අවුරුදු තුනේ තුරදී නඩත්තු මුදල් වලින් කරගෙන යන්නේ අපිට බොහොම ලංකාවට කියන ප්ලෑන් නිසා බොහොම දක්ෂ නිලධාරිගොල්ලෝ තමයි ලංකාවේ නිලධාරිගොල්ලට ඇඟිලි දික් කරන්නපා තමන්ගේ තියෙන වරද්ද වහන්න නිලධාරිගොල්ලෝ අපහාසයට පත් කරන්නපා ඒ නිසා තමයි ලංකාවම
මෙහෙම අවසන් කරන්න මම තුමා කාලය අවසන්යි
මම ඉල්ලීමක් කරනවා තව විනාඩියක්
දෙන්න සභාවට
ඒ නිසා මම සියලුම පාර්ලිමේන්තුවේ ඉන්න මෙතිමෙති ගොල්ලෝ ගාවත් මන්ත්‍රී ගොල්ලෝ ගාවත් ඉල්ලනවා 2015 යහපාලන ආණ්ඩුව එදුවා අමාත්‍යංශයේ සිටි ඇමතිවරු වැඩ කරපු නැතු නිසා නිලධාරි ගොල්ට අපහාස කරනතුව
අවසන් කරන්න මන්ත්‍රීතුමා කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා
ඉන්දියාව අපිට පාකිස්තාන් අග්‍රාමාති ඉම්රාන්ට පුළුවන් නම් සිංගප්පූරු අග්‍රාමාති ලීකුවන්ට පුළුවන් නම් ලංකාව
ඉන්න ජානක වක්කුමර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක් කාලයක් තියෙනවා
නවතන් ගරු මුළුසනේ ගරු මන්ත්‍රීමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මහමාර්ග ඇමතිතුමා ආපු නිසා මේ මහා ඔක්කොම කතා කරන විදුලි බලය ගැන නිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා දක්ෂින අධිවේගී මාර්ගෙන් ගිහිල්ලා මේ මේ ප්‍රදේශයට එන ගොඩක් දෙනෙක් අතුරුගිරියෙන් තමයි බැහැලා ඉන්නේ. ඒ එනකොට අතුරුගිරියේ ඉඳලා තලවතුගොඩට එන මාර්ගය බොම් පටු මාර්ගයක් තියෙන්නේ. අර හයිවේ එකේ ආපු වෙලාවට වඩා වැඩි වෙලාවක් යනවා මේ කිලෝමීටර් 5 එන්න. නිසා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ අතුරුගිරිය ඉඳලා හිටන් තලවතුගොඩට එන මාර්ගය ඉතා ඉක්මනින් හැදුවොත් මේ තලවතුගොඩ තියෙන තදබදය ගොඩක් දුරට අඩු වෙයි. ඒ නිසා ඔබතුමා ඒ ගැන බලලා කටයුතු කරන්න කියලා ඉල්ලමින් ඒ වගේම
ගරු කබිර රජින් ඇමතුමා
මන්ත්‍රීතුමනි ඒක ඔබතුමා කියන එක හරි ඒක අනිවාර්යයෙන්ම කර යුතුයි. ඒ සඳහා පිටතට වතරවුම් පාරක් දැන් සම්පූර්ණ කරගෙන යනා වගේම අපි කුළුණු මත අධිවේගී මාර්ගයක් කැලණියේ සිට අතුරුගිරිය දක්වා සකස් කිරීම සඳහා මේ අවුරුද්ද තුළ වැඩ ආරම්භ කරනවා. මේ ඒ වෙනකොට මේ ඔබතුමා කියන ටික සංවර්ධන වෙයි. නමුත් తాවකාලිකව මේ පාර පළල් කරන්න අපි කටයුතු කරනවා.
බොහොම ස්තුතියි ඔබතුමා. ඒ වගේම රුවන්පුර අධිවේගී මාර්ගයේ අවුරුදු ගණනාවක් කතා කරනවා. දැන් ඒකට මේ අවුරුද්ද මිලියන 10,000ක් වෙන් කරලා තියෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලනවා ඒකත් ඉතා ඉක්මනින් වැඩ ආරම්භ කරන්න කියලා. ඒ වගේම ගරු ඇමතිතුමනි අයිරෝඩ් ප්‍රොජෙක්ට් එක දැන් අවුරුදු 4කටත් වැඩි. මේකේ තාම වැඩ ආරම්භ කරපු නැති මාර්ග තියෙනවා. මම මගේ මැතිවරණ කොට්ටාසේ පලාවෙල අයගම කියලා මාර්ගයක් තල්ත ඇමතිතුමිය ගිහිල්ලා වැඩ පටන් ගත්ත 2016 අවුරුද්දේ එක අඟලක් හදලා නැහැ. හැබැයි වැඩ පටන් ගත්තා. එක අඟලක් මේ පාරේ හදලා නැහැ. මෙහෙම මාර්ග ගොඩක් තියෙනවා. දුම්බර පාර තියෙනවා. ඒ පාර අතරමඟ නතර කරලා තිනවා. දැන් වාහනයක්වත් යන්න බැරුව ඊයේත් බයිසිකල් එක කෙනෙක් වැල්ලා රෝහලේ ඉන්නවා. ඒ නිසා මම ඔබතුමාන් ඉල්ල මේ අයිරෝඩ් ප්‍රොජෙක්ට් එක කරන කොන්ත්‍රාත්කරුව අයින් කළා. එක්කෝ මහමාර්ග සංවර්ධන අමාත්‍යංශයට හරි අරගෙන මේ කටයුතු ඉක්මන් කරන්න කියලා ඔබතුමාන් ඉල්ලනවා. ගොඩක් කොන්ත්‍රාත් ජාත්‍යය වැඩේ කරන්නේ 100ක් විතර අරගෙන මේවා කරගන්න බැරුව අතරමඟ දාලා තියෙනවා. ඒ නිසා ඒ වගේම ගරු ඇමතිතුමනි රත්නපුර නගරයේ ලොකු මාර්ග තදපදයක් තියෙන හැමදාම. ඒකේ නගරය එහා පැත්තට යන්න කිලෝමීටර් 3ක් නෑ. හැබැයි පැය භාගයකට වඩා යනවා. එතනත් තියෙන අර බයිපාස් එකක් හදන්න ඔක්කොම කටයුතු කරලා තියෙනවා. ඒක ඉක්මනින් කරොත් රත්නපුර නගරේ පාස් කරලා යන සියලු දෙනාට ඉක්මනින් යන්න පුළුවන්. අපි දන්නවා ඉස්සර අයිසාවෙල නගරේ හරහා යන්න බොහොම අමාරුවක් තිබුණා. ඒක නැතුණා අර බයිපාස් එක දැම්මට පස්සේ. ඒ නිසා මේ රත්නපුර නගරයට එහා පැත්තෙන් යන්න සියලුම කටයුතු කරලා තියෙනවා දැන්. ඒක ඉක්මනින් පටන් ගත්තොත් අපේ නගරයේ තියෙන ඒ තදබදේ අඩු කරගන්න පුළුවන්කමක් ලැබෙයි. ඒකම අපේ ඇමතිතුමාගෙන් තව ඉල්ලීමක් කරනවා. අපේ රත්නපුර පළාත් භාර අධ්‍යක්ෂතුමා මේ ගැන හොඳට දන්නවා. එතුමාට හැබැයි මේක කරන්න ප්‍රතිපාදන ඕනේ. ගංගතුරක් ගලපු ගමන්ම අයගම රෝහලේ ඉඳන් ලෙඩෙක්වක් ගේන්න බෑ. ඒ පාරේ තැන් දෙකක් තියෙනවා යට වෙනවා. ඒ තැන් දෙකත් එක්ක මම දැන් අවුරුදු 3ක් මේ පාර්ලිමේන්තුවේ කිව්වා අයගම ඉරංගොඩ මාර්ගයේ ඒ තැන් දෙකයි යට වෙන්නේ මීටර් 100ක්. මේ තැන් දෙකේම නෑ. හැබැයි අඩි 4ක් විතර යට වෙනවා. මේ මෙන්න මෙම් බෑවුමක් තියෙනවා. ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ගිය අවුරුද්දේ කිව්වහම අපේ හිටපු ඇමතිතුමා කෝ එක කරනවා කියලා. හැබැයි කෙරුන්නේ ඒ කොටස බොහොම පොඩි මුදලක් යන්නේ. ඒ කොටස විතරක් හැදුවා සාමාන්‍ය ගංගතුරකට යන්න පුළුවන් කමක් තියෙනවා. ඒක නිසා
මෙන්න මේ වගේ මේ පුංචි වැඩවලින් ජනතාවට වැඩි සේවයක් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වැඩ කොටස කරලා දෙන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටින්. ඒ වගේම කනිජ තෙල් ඇමතුමා නොහිටියත් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. එහෙනම් හොඳයි. ඇමතුමනි, අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙටම එක සෙඩ් එකක්වත් නැහැ. හැබැයි ඉස්සර ලොකු ප්‍රශ්නයක් තුන ආයෝජකෙක් නැතුව. දැන් සෞම්පකාර සමිතිය මැදිහත් වෙලා තියෙන අවුරුදු දෙකක ඉඳලා මේ සෙට් එකක් ඒ අයගම හදන්න. මම ප්‍රාදේශීය සභාව මැදිහත් කරගෙන හිටපු අපේ ප්‍රධාන ඇමතුමාට කියලා ඉඩමක් නිදාස් කරලා දුන්නා. ඉඩමේ ගිවිසුම අත්සන් කරලා තියෙනවා සෞම්පකාර සමිතියෙන්. හැබැයි අවුරුදු දෙකක ඉඳලා මේ අමාත්‍යංශයෙන් බලපත්‍රය ගන්න ගියාම ඒ වැඩේ කරලා දෙන්නේ නැහැ. ඒකට එක හේතුවක් තියෙනවා මතුවා. ඔබතුමාට දොසක් කියන්නේ මේ නිලධාරීන්ට කොහොම කිව්වත් දැන් පෞද්ගලික අංශයේ කෙනෙක් ඇහිලා කියනවා මාසෙම වැඩ පටන් ගන්නවලු ඉඩම දෙනවා නම්. ඇයිද ඉන්නේ මේ රජයේ ආයතනයක්? ඒකේ මං කියවනේ ආයෝජකයෙක් හිටියේ නැහැ කියලා. ඒකින් ඉඳ ඒක අහගන්න. දැන් මේ හදන කොටනේ කියන්නේ තමුන්නාස ඇහිලා මුල් කරලා තියා ගන්න. එසම මම කියන්නේ අනේ මේ තමුන්නාස දන්න දෙකක් කියන්න.
ඔබතුමාට තව විනාඩි දෙක කාලයක් තියෙනවා මන්ත්‍රීතුමා.
මම කියන්නේ මේ බලපත්‍රයක් ලැබලා දෙන්න සෞම්පකාර සමිතිය එකඟයි මේක හදන්න. අපි කියන්නේ සෞම්පකාර සමිතියට දෙන්න කියලා. සෞම්පකාර සමිතිය කියන්නේ රජයේ එකක්. ඒකෝර මේ ප්‍රදේශයේ වෙන සෙඩ් එකකට යන්න කිලෝමීටර් 20ක් විතර යන්න ඕනේ. ඒකෝර කිලෝමීටර් 20ක් ගියාම අහපව් එන්න 20යි 40ක් යන්න ඕනේ. සා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. අනේ මන්ත්‍රීවා තමුන්නාසේ දන්නේ නැති දෙයක් ගැන කතා නොකර ඉන්න. ඔයිට ඉස්සෙල්ලම මන්ත්‍රීවරේ පාරක් ගැන කිව්වා. අන්තිමට එතුමා මේ ප්‍රදේශය ආයෙත් සමාව ගත්තා. මේ තමුන්නාසේ දන්නේ නැති දේවල් ගැන කතා කරන්න එපා. මේ රංජන් රාමනායක ඇමතිතුමාගෙන් අහන්න මම ඇමති කාලේ එක්ක කිසි කෙනෙක් කියලා තියෙනවා මම පළස්සම ඇමති කාලේ සත පහක් ගත්තා කියලා. අහන්න බොරුනා. ඒ නිසා මේ තමුන්නාසේ දන්නේ නැති ඒවා තමුන්නාසේ කියන්න එපා. ඒ නිසා තමුන්නාසේ මේ ඊයේ පෙරේද පාර්ලිමේන්තුව ඇවිල්ලා කෑ ගැහුවට අපි වය නැහැ. තමුන්නාසලා අපි මොනා හරි කරලා තියනවා නම් තමුන්නාසලා හිරේ දාන්න. මේ මෙතුමා පළස්සබයි හිටියා මං ඇමති කාලේ. අහන්න අපි වරදි කරාද කියලා. එහෙම කළා නැහැ. ඒක නිසා මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ ඒ ප්‍රදේශයේ ජනතාවට වෙන්න මේ හැමතැනම පැට්‍රල් සෙට් දාන නිසා අපි කියන්නේ මෙන්න මේ කටවිතර මම ඔබතුමාට විස්තර ටික ගහලා දෙන්නම්. හරි. ඉක්මනින් අනුමැතියක් ලැබලා දෙන්න කියලා. ඒකම අපේ විදුරු බල ඇමතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒත් මේ ඔක්කොම මොනා කිව්වත් මම ඉල්ලීමක් කරනවා. දැන් අපි දන්නවා මේ සෝලා හයි කරන්න ගියාම ලක්ෂ 7ක් 8ක් යනවා හයි කරන්න. ඒක හයි කරන්න එච්චර මුදලක් දීලා කිසි කෙනෙක් හයි කරන්නේ නැහැ. ඇයි ඊට වඩා Tamanta ලාභයි
රුපියල් ඔබතුමාගේ කාලය අවසන් නැහැ මන්ත්‍රීතුමා. අවසන් කරන්න.
මගේ නිවසට විදුලිය ගන්න එක. ඒ නිසා පුළුවන් නම්
මේකෙන් දෙකෙන් බලන්න.
ග්‍රාන්ට් එකක් හරි දුන්නොත් එහෙම නැත්නම් මේ සමෘද්ධිලාභින්ට හරි එහෙම කාට හරි දුන්නොත් ග්‍රාන්ට් එකක් හැටියට. එතකොට ඒ අය මේක හයි කරගයි අපි හැමදාම කියන විදුලි මණ්ඩලේ පාඩුයි කියලා. ඉතින් හැමදාම පාඩු ලබනවා නම් ඒ පාඩු අවම කරගන්න පුළුවන් එකවර මේ පිරිසකට මේ සෝලා හයි
කරලා දුන්නා. අවසන් කරන්න දැන්.
ඔබතුමාගෙන් ඉල්ලනවා හැබැයි මේ දවස්වල විභාගේ තියෙනවා මේ දවස්වල විදුලිය කපනකොට අඩුම ගන්න පුළුවන් නම් රැයට මේ කපන පැයවන් නවත්තන්න. එහෙම කරොත් මේ දරුවන්ට පාඩම් කරන්න පුළුවන්. දැන් පාඩම් කරන්න බෑ මේ දවස්වල විභාගේ
තියෙනවා.
ඔබතුමා ඉල්ලීමක් කරනවා පුළුවන් කමක් තියෙනවා නම් අඩුම තරමේ රැයට විදුලිය කපන එකවත් නතර කරන්න. තව එක වචන දෙකක් කියන්න
ඔබතුමා.
එහෙනම් මං ඉල්ලනවා විදුලිය කපනවාට අමතරව අලුත් වැඩියා කියලා ඒකම කපාගෙන යනවා. අමතරව කපන එක එකක් අලුත් වැඩියාවක් කියලා එහෙම කපනවා. දැන් අද මම බැලුවහම අද දෙපොලක ඒ අනිත් වෙලෙත් විදුලිය කපලා. එසා ඒක නතර කරන්න කියලා ඉල්ලමින් මනින ස්තුතියි.
ගරු ලකී ජයවර්ධන අමාත්‍යතුමාට විනාඩි 5ක් කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, රටේ ආර්ථිකයටත් ජන ජීවිතයටත් ඉතා වැදගත් වන අමාත්‍යංශ දෙකක් වන මහාමාර්ග මාර්ග සංවර්ධන ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයත් විදුලි බල බලශක්තිය ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශයේ පිළිබඳ හයවැය කාර්ක සභාව අවස්ථාවේදී කතා කරන්න අවස්ථාව ලැබා පිළිබඳ ඔබතුමාට පළමුවෙන් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මේ අමාත්‍යංශ භාර කටයුතු කරන අපේ ගරු රවි කරුණානායක මැතිතුමත් ඒ වගේම කබිර අසින් මැතිතුමත් මම හිතන්නේ ඉතාම දක්ෂ හැමතිවර දෙදෙනෙක් කියන එක අපි අවිවාදයෙන් පිළිගන්නවා. ඒ නිසා විශේෂයෙන්ම මුදල් ඇමති විදියට පෞගේ කාලේ මම හිතන්නේ මේ රටට සේවාවක් සැලසූ රවි කරුණානායක මැතිතුම අද විදුලි බල ඇමති තනතුරේ කටයුතු භාරගෙන මාස දෙකක් වගේ කාලයක් ගත වුණා. මම හිතන්නේ අද විවාදයේදී විදුලි බල අර්බුදය පිළිබඳ මම දැන් දීර්ඝ වශයෙන්ම මේ සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු කතා කළා. මම හිතන්නේ අවුරුදු 20ක පාණයෙන් පස්සේ එයාට කරන්න බැරුණ දේ මාස දෙකක් තුල කරන්න කියන එක තමයි එයාගේ කියමන උනේ. මම හිතන්නේ කෙසේ වෙතත් මේක අර්බුදයට මුහුණ දෙන්න අපේ ඇමතුමාට ශක්ති ධෛර්යය තියෙනවා කියන එක අපි දකිනවා. විශේෂයෙන්ම ජාතික ආණ්ඩුවෙන් බැරව එක්සත් ජාතික පෙරමුණ රජයට තමයි අපේ ඇමතුතුමා දෙපළ ඒ වගේම රාජ්‍ය ඇමතුමා නියෝජ්‍ය ඇමතුතුමා ඇතුළු සියල්ල කටයුතු කරන්නේ. ඒ නිසා විශේෂ වැඩපිළිවෙළක් මේ කාලයේදී වියත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ දේ වෙනවා කියන එකත් අපිට දැඩි විශ්වාසයක් තියෙනවා කියන එක මතක් කළ යුතු වෙනවා. ජාතික ආණ්ඩුවේ කාලෙදී අපි ඇමතිවරු දෙපළම ගොඩාක් වැඩ කරලා තියෙන නිසා අපිට මේක අවස්ථාවක් වෙලා තියෙනවා. ඒ වගේ මේ මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ලක්ෂ්මණ කිරියල්ල මැතිතුමා මම හිතන්නේ මහනුවර පොට්ටම්ම නක්මේ රටටම විශිෂ්ට සේවාවක් ඉටු කළා කියන එකත් මතක් කළ යුතු වෙනවා. විශේෂයෙන්ම අර විපක්ෂේ මහින්දානන්ද අලුත්ගමගේ මන්තුමා පෞගි දවසක මහාමාර්ග ගැනත් කතා කෙරුවා. ඒ වගේම එතුමාගේ කන්ද උඩරට උරුමය පිළිබඳ කතා අමාත්‍යංශයේ වැසිජ්ජේ කතා කරනකොට කිව්වා මහනුවරට වැසිකිළියක්වත් ඇදුවේ නැහැ කියලා. නමුත් මම කියනවා අද එතුමා මේ පිළිබඳ විස්තරාත්මකව කියන්න තියදුනා මහනුවර දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 390ක් හදන්න මේ අවුරුදු 3 තුළ කටයුතු කරලා මිලියන 6292.45ක් හෙවෙනුවෙන් වියදම් කළා තියෙනවා කියන අපේ ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවත් දන්නවා. ඉතින් ගොඩාක් වැඩ කරපු ඇමතිවරේ ඒසා විශේෂයෙන්ම මහාමාර්ග විදියට ඒ විදියට වැඩ කරලා අධ්‍යාපන ශ්‍රේෂ්ඨ විශේෂයෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩත් යාකාරී කරනවා කියන එක මම මතක් කරනවා. ඒ වගේම මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා මේ ඒ කාලේ වුණ සංවර්ධනය කරන්න කතා කරන්න වුණා. විශේෂයෙන්ම අර ගන්නෝරු මාර්ගයේ විලියම් ගපල්ල මාවත හැදුවා කියලා එයා කියනවා. ගන්නෝරු මාර්ගයේ මම හිතන්නේ අදලා මේ විරුතත් කෙරුවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. අර ලොකු පලකයක් දාලා ගන්නෝරු අන්දියේ ගැටමේ අන්දියේ පලකයක් දාලා ඒක විරුද්ධ කෙරුවත් ඒ පාරේ මේ වෙනකොටත් වැඩ අවසන් වෙලා නැහැ. මම හිතන්නේ වැරදි සැලසුම් නිසා ඒක අද ලොකු අමාරුවක් වෙඩි තියෙන පාර. විශේෂයෙන්ම අර ගඟ පැත්තෙන් පාර කපලා ඒ දවස්වල ඒ ගංගායිනේ හිටියන් අර එක්සත් ජාතිපක්ෂෙන් ඉඩම් ලබා ගත්තායි. එයාගෙන් පලිගන්න ඕන නිසා ඒ පැත්තට කරලා පාර කපලා එයාගේ ඉවත් කරලා කරපු විනාශය තුළ විශාල මුදලක් අද ධනස්කන්ධයක් වියදම් කරලා ඒ පාරේ වැඩ අවසන් කරගන්න බැරි වෙලා තියෙනවා කියලා මතක් කරනවා. ඒ වගේම විලියම් ගපල්ල මහත්තයේ මන්තිරු අතරක පාරක් හදන්න කිලෝමීටර් දෙකක් පටන් ගත්තට ඉතුරු ටික කරගන්න බැරි වුණා. ඒවට වන්දි ගෙවන්න උනේ අපේ රජයටද කියන එක අපි මතක් කරන්න ඕන. අද වන්දි දීලා ඒවා ඔක්කොම නිරවු කරගෙන මේ මාර්ගයේ නුවරට ගෙනියන්න මේ වෙනකොට සියලු වැඩ සංවිධානය වෙලා තියෙනවා කියන එක අපි සනාන් කරනවා. ඒ නිසා විශේෂයෙන්ම වර්තමාන අපේ මහාමාර්ග ඇමතුමා කබිදැස්සින් ඇමතුමගේ අවධානය අපි යොමු කරලා මේ මාර්ග දෙකෙම වැඩ කඩිනම් කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා කියන එකත් මතක් කරන්න ඕන. ඒ නිසා විශේෂයෙන්ම මෙවන් ආකාරයට ඒ වගේම විදුලිය ගැන කතා කරනකොට අපිට සතුටින් මතක් කරන්න පුළුවන්. මේ රටේ විදුලි ජාතික විදුලි පද්ධතියට වැඩියෙන්ම සේවාවක් ඇති කරලා තියෙන එක්සත් ජාතිපක්ෂ පාලනය තුල කියන එක මතක් කරන්න ඕන. රටේ බල්පත් වෙන්නේ මහින්ද රාජපක්ෂගේ
කාලය අවසන්
මම කනගාටු වෙනවා. අපට නිදහස ලැබීමෙන් අනතුරුව MW විමල සුරේන්ද්‍ර මාතාගේ මූලිකත්වයෙන් තමයි 1950 ලක්ෂපාන ජලවිදුලි බලාගාරය ඉදිකරන්න යුතුනේ. ඒ ජලවිදුලි බලශක්තිය ස්ථාපනය කිරීමේ කටයුතු ආරම්භ වෙලා ස්ථාපිත ධාරිතාවේ මෙට්‍රික් මෙගාවොට් 44කින් ආරම්භ කරපු එක ලක්ෂපාන පොල්පිටියෙන් නව ලක්ෂපාන කැනේවන් උඩවලවි බෝවතැන්න වික්ටෝරියා කොත්මලේ රන්ටැම්බේ ඉංගිනියාගල සමනල ආදී ජල යෝජනා ක්‍රම යටතේ මේ රටේ
කාලය අවසානයි
අසන්තරමත්තුමා විදුලි දාරිතේ වැඩිම ප්‍රතිශතයක් ඉතිරිලේ එක්සත් ජාතිපක්ෂ පාලනයත් තුල කිරික මතක් කරන්න ඕන. ඒ නිසා මට කාලය අවසන් නිසා විශේෂයෙන්ම මේ අමාත්‍යංශ වල කටයුතු බාර කටයුතු කරන අපේ කබිරාසි මැතිතුමාටත් අවිය කරුණානායක මැතිතුමාටත් රාජ්‍ය මැති රංජන් රාමනායක මැතිතුමාටත් ඒ වගේම අපේ අනුම ගම්මගේ මැතිනියටත් සම්පික ප්‍රේමදාස මැතිතුමාටත් මේ අමාත්‍යංශයේ ලේකම්තුමන්ලා ප්‍රමුඛ අපේ මාර්ග සංගත අධිකාරිය සභාපතිතුමා ඇතුළු සියලුම නිලධාරීන් කාර්ය මණ්ඩලයට අමාත්‍යංශ දෙක තුළ සියලු වැඩ සාර්ථක කරන්නට අවස්ථා ලැබේවා කියන ප්‍රාර්ථනාව තබමින් මගේ කතාව අවසන් කරන ස්තුතියි.
මම ඊළඟට ගරු මහින්ද අමරවීර මැතිතුමා විනාඩි 13ක් කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද ඉතාමත් වැදගත් අමාත්‍යංශ
දෙකක් පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්න තියෙන්නේ. දෙකටම ඉන්න ඇමතිතුමන්ලට මේ වගකීම් බාර දීලා තියෙන ටිකක් අලුතෙන් තමයි වැඩියෙන්. විශේෂයෙන්ම අද රවි කරුණානායක මැතිතුමාට තමයි බරපතලම අභියෝගේ භාර ගන්න වෙලා තියෙන්නේ මේ විදුලි බල අමාත්‍යාංශය විදියට. විදුලි බලය දෙන්න නම් දෙයක් නෑ. මම හිතන්නේ 99%ක් විතර විදුලි බලය බොහෝ ප්‍රදේශවලට දීලා තියෙනවා. නමුත් අවශ්‍ය වෙන්නේ අඛණ්ඩව විදුලිය සැපයීම. ඒ වගේ මම දන්නවා මේ අමාත්‍යාංශය ඔබතුමා කටයුතු කරනකොට ඔබතුමාට බොහොම අභියෝග රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ අපේ පැත්තෙන් නෙමෙයි, අපි සම්පූර්ණ සහයෝගය දෙනවා මේ රටේ ජනතාවට විදුලිය ලබා දීම සම්බන්ධව. නමුත් ඔබතුමාට මේ නිලධාරි පැලැන්තියෙන් ඒ සහයෝගය ගන්න එක ලේසි වෙන එකක් නෑ. ඔබතුමාත් මමත් කෝප් කමිටුවේ හිටියා. පසුගිය කාලේ අපි දැක්කා කොහොමද විදුලි බල මණ්ඩලයේ බොහෝ දේවල් ක්‍රියාත්මක වුණේ කියලා. මම කියන්නේ නෑ මෙතන ඉන්න නිලධාරි 100%ක් නැත්තම් මේ කූඩුවේ ඉන්නවත් එළියේ ඉන්න ඉංජිනේරුවෝ 100%ක් මේකට උත්තර දායක වෙනවා කියලා. නමුත් මේ කණ්ඩායම අතරේ ඉන්නවා මේ නිලධාරීන් අතරේ ඉන්නවා ඉහළ මට්ටමේ නිලධාරීන්, ඒ කියන්නේ ඉංජිනේරුවන් විශේෂයෙන්ම කණ්ඩායමකුත් එකතු වෙලා මෙතන නිලධාරීවාදයක් සකස් කරගෙන තියෙනවා. ඒ අය මේ රටේ විදුලි බලය පිළිබඳව නේ, මේ රට ගැන හිතන එක පිළිබඳව අපිට තියෙන ප්‍රශ්නයක්. දැන් මේ විදුලිය සම්බන්ධව හැමදාම කතා කරන එක වතාවක් මට මතකයි, මීට බොහොම ඉස්සර කිව්වා ලංකාවේ විදුලි බලය නිෂ්පාදනය කළා ඉන්දියාවටත් දෙන්න පුළුවන් කියලා. එහෙම තමයි කතා කරේ. අද අවසානට ලංකාවට ඉන්දියාවෙන් ගේන්න වෙන තත්ත්වයට වගේ තමයි පත් වෙලා තියෙන්නේ. දැන් හැමදාම මේ බොහොම කණ්ඩායමක් කැමැත්තෙන් ඉන්නව හදිසි මේ විදුලි මිලදී ගැනීම වලට. මොකද මේ සැලැස්මක් සහිතව වැඩපිළිවෙලක් සහිතව ඒ කටයුත්ත ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ නැතුව හදිසි මිලදී ගැනීම සඳහා කැමැත්ත දක්වන කණ්ඩායම් ඉන්නවා. ඒ වගේම තමයි ඔය ඩීසල් වලින් නිෂ්පාදනය වෙන ජෙනරේටර් වල සැබෑ අයිතිකාරයෝ කවුද කියලා හොයලා බලන්න. ඒ වයින් කාටද කොමිස්සියන්නේ කියලා හොයලා බැලුවොත් ඔබතුමාට පුළුවන් මේ රටේ මේ ප්‍රශ්නයට සැලකියුදු මට්ටමක විසඳුමක් ලබා දෙන්න. එහෙම නැත්නම් මේක අහිංසක මිනිස්සු මේමයින් පීඩා විඳිනවා. මම හිතන්නේ මේ කලාපේ විදුලි බිල වැඩිම රටවල් වලින් එකක් අපි, අනිත් බොහෝ අංශ වලින් අපි සහන සැලසුවට වැඩක් වෙන්නේ නැහැ. විදුලි බලය කියන්නේ අද අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මේකෙන් විශාල කලාපේ වැඩියෙන්ම විදුලි බලයට මිලක් ගෙවනවා කියන්නේ අපේ කර්මාන්ත ශේෂ්ත්‍රයේ දියුණුවක් ඇති කරගන්න බැරි වෙනවා. අපේ සංචාරක ශේෂ්ත්‍රයට මේවා බලපානවා. දැන් අද මේ විදුලිය කප්පාදුව නිසා අපේ ආයෝජකයෝ මේ රටට එන ආයෝජකයෝ මොකද හිතන්නේ? අනාගතයේදීත් මේ තත්ත්වය ඇති වෙයි කියන බයක් ඇති වෙනවා. ඒ වගේම අනිත් පැත්තට සංචාරක ව්‍යාපාරය, දැන් මේ ලොකු හෝටල් වලට ජෙනරේටර් තිබුණාට සාමාන්‍ය මට්ටමේ මුහුදයින තියෙන හෝටල් වලට ජෙනරේටර් නැහැ. එතකොට මේ සංචාරකයෝ දැනගත්තම විදේශ රටවල් වලට විදුලිය කප්පාදුවක් කියලා ඒ අය එන්නේ නැහැ. මේ තත්ත්වය පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. අපේ රටේ ඇතිවෙන්න හොඳට අවුව තියෙන රටේ, අපිට සූර්ය බල විදුලිය නිෂ්පාදනය කරගන්න තියෙන රටේ තාම ඒක පිළිබඳව මම හිතන්නේ නැහැ ප්‍රමාණවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා කියලා. සෝලපව ප්‍රොජෙක්ට් ගොඩාක් ආවට ඒවා බොහොම හෙමින් යන බවක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් අපිට මේ සූර්ය බලයෙන් එවැගේම සුළම් මගින් දැන් මුහුදු තරංග වලිනුත් මුහුදු රළෙනුත් විදුලිය නිෂ්පාදනය කරනවා වෙනත් රටවල්වල. එමයි මේ පහසුකම් බොහොමයක් නැති රටවල්. නමුත් අපේ රටේ මේවට වැඩි ප්‍රමුඛතාවය දෙන්න, නමුත් මම දන්නවා ඒක ලේසි කටයුත්තක් නෙමෙයි. මම මේ සියලු දෙනාට චෝදනා කරනවා නෙවෙයි, කීප දෙනෙක් ඉන්නවා මේ කටයුත්තට අකුල් හෙලනවා. එයයි කැමති වෙන්නේ නැහැ. මොකද එතකොට මේ ජෙනරේටර් වලින් ඩීසල් වලින් මේ ගන්න විදුලිය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට එයගේ සාක්කුවලට සල්ලි එන්නේ නැහැ. මේ පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම මීට පෙර මට මතක විදියට එක වතාවක් සාකච්ඡා වුණා මීටරය. විදුලි බල මණ්ඩලයට මීටරයක් අලුතෙන් හඳුන්වලා දෙන එක පිළිබඳව බොහොම සාකච්ඡා වුණා. මීට අවුරුදු 6-7 විතර ඉස්සෙල්ලා මේ ඔය විදුලිය ලේසියම ගිහලා කාඩ් එකක් දාලා ගන්නවායි කිව්වා, විවිධ දේවල් කිව්වා. නමුත් ඒකට උත්ත මම හිතන්නේ තවම වෙලා නැහැ. ඒ වගේම මේ දැන් විදුලිය අර්බුදයක් තියෙන වෙලාවේ ඇමතුමාට කියන්න කැමතියි විශාල විදුලි නාස්තියක් සිද්ධ වෙන. විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවල විදුලිය පිරිමැසීම සඳහා වැඩපිළිවෙලක් ඔබතුමාලා කැබිනට් එකට යෝජනා කරලා තිබුණා. ඒක මේ කාලෙට විතරක් නෙවෙයි දිගටම ක්‍රියාත්මක කරා. ඒ වගේම වීති ලාම්පු බලන්න, අද වීති ලාම්පු දාණයම රැයට දැම්මම ඒව සමහරලාට ඊළඟ දවසේ රැය වෙනකම් පත්තු වෙනවා. හැමදෙනා වීති ලාම්පු දාන්න ඕන තැනක් දාලා තියෙනවා, නැති තැන්වලත් දාලා තියෙනවා.
පළාත් පාලන ආයතනවල සමහර තැන්වල ඒවා අනවශ්‍ය විදියට විදුලිය නාස්තියක් වෙනවා. ඒ වගේ මේ වීථි පහන් වලටත් LED බල්බ් වගේ දෙන්න පුළුවන්කම තියෙනවා නම් මම හිතන්නේ යම් විදුලිය අරපිරිමැස්මක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම මේ විදුලි පාරිභෝගිකයන්ට මම නම් කියන්නේ LED බල්බ් පහක් විතර නිකන් දුන්නත් පාඩු වෙන්නේ නැහැ. මොකද ඒම දුන්නත් පාඩුවක් වෙන්නේ නැහැ. මොකද එතකොට මේ විදුලිය යම් ආකාරයක අරපිරිමැස්මක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය මා මේ අවස්ථාවේ යොමු කරන්නට කැමතියි. ඒ වගේම මම ඊළඟට පොඩ්ඩක් අපේ කබීර් රෂීම් ඇමතුමාගේ අමාත්‍යාංශයේ කාරණා කීපයක් පිළිබඳව එතුමා ඒත් මේ පෙට්‍රෝලියම් එක බාරගෙන බොහොම කෙටි කාලයක් වෙන්නේ. නමුත් ඔබතුමාටත් ඒ වගේම තමයි. මම හිතන්නේ මේ විදුලි බල මණ්ඩලයේ පෙට්‍රෝලියම් එක හරියට කළමනාකරණය කරගත්තොත් නාස්තිය දූෂණය නවත්ත ගත්තොත් ඔබ මේ රටේ දියුණු කරන්න ඒක විශාල කාර්යභාරයක් වෙනවා. එක පැත්තකින් බැලුවොත් ඔබතුමාට මහා මාර්ගයක් තියෙනවා. අද මහා මාර්ග පද්ධතිය සැලසුමක් සහිතව හදන්න. ජාතික ප්‍රතිපත්තියක් පාරවල් වලට හදන්න. මාර්ග දියුණු කිරීමේදී හදන්න. දේශපාලඥයෝ කියන නිසා පාරවල් හදන එක තමයි මේ කාලාන්තරයක් තිස්සේ සිද්ධ වෙන්නේ. එතකොට අත්‍යවශ්‍ය තැන්වල පාරවල් හැදෙන්නේ නැහැ. හම්බන්තොටත් එහෙමයි අනිත් තැන්වලත් එහෙමයි. දැන් එහෙට අනිද්දා කෑගල්ල පැත්තෙත් එහෙම හැදේ. ඒකට කමක් නැහැ. එතුමල්ලත් මේ වැඩ ටිකක් කරගන්න ඕන. තාම පටන් ගත්තා විතරනේ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි මම කියන්නේ රටක් විදියට ගත්තම ජාතික ප්‍රතිපත්තියක් හදාගන්න. අඩු ගානේ සමහර තැන්වල පාරවල් කොන්ක්‍රීට් කරනවා, කාපට් කරනවා, ගෙවල් නැහැ. ඒවල අත්‍යවශ්‍ය. අත්‍යවශ්‍ය ගෙවල් තියෙන, ඒ වගේම සංචාරක ව්‍යාපාර ක්‍රියාත්මක වෙන කර්මාන්ත වලට ඔබින ඉඩම් වලට යන්න පාරවල් නැහැ. ඒවා යන්න බෑ. ඉතින් ඒ වගේ විශාල ගැටලුවක් මාර්ග ශේෂ්ත්‍රය තුල දකින්නවා. මම හිතනවා අපිට පුළුවන්කමක් තියෙනවා නම් ඔබතුමාලා හරියාකාර මැදිහත් වීමක් කරොත් අනිවාර්යයෙන්ම මේ ජාතික ප්‍රතිපත්තියක් තුලින් ලංකාවම මේ ජාලයක් ඉදිරියට හදගෙන හදලා සාර්ථක ගමනාගමනයක් ඇති කරන්න පුළුවන්. අද ඔබතුමාටම බලපාන අනිත් පැත්තෙන් බැලුවොත් ඛනිජ තෙල් නාස්තිය. ඛනිජ තෙල් නාස්තිය මේ පිළිබඳව විශේෂඥයන් කියනවා දවසකට රුපියල් බිලියනයක විතර නාස්තියක් සිද්ධ වෙනවා කියලා මේ වාහන තදබදය නිසා, ට්‍රැෆික් එක නිසා. ඒකත් පාරවලුයි තෙලුයි දෙකම ඔබතුමාට තියෙන නිසා මේකත් එකට මෑඳ ගන්න. දැන් අපි කොච්චර මුදල් ප්‍රමාණයක් මේ වාහන නතර කරගෙන මේ කොච්චර ප්‍රමාණයක් නිකන් තෙල් පිච්චෙනවද වාහනය ඇතුළු. වාහනේ ගමන් ගන්න මං හිතන විදිහට තව අවුරුදු දෙක තුනක් යනකොට මේ කොළඹ ඉඳලා මේ අපිට පාර්ලිමේන්තුවට එන්න නම් මේ වාහනේනවට වැඩි වේගකින් පයින් එන්න පුළුවන් වේ. මේ ගේන වාහන ප්‍රමාණය ඒ සඳහා පාරවල් ප්‍රමාණවත් නොවීමත් වැඩපිල්ලක් සැලැස්මක් නොමැතිවීම නිසා තමයි ඒ තත්ත්වය ඇති වෙන්නේ. ඒ පිළිබඳව ඔබතුමා විශේෂයෙන්ම අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම පෞගේ කාලෙම දිගින් දිගටම කතා වුණා වැඩපිල්ලකුත් ගියා මේ ඛනිජ තෙල් ලංකාවේ සොයා ගැනීම පිළිබඳව. ලංකාවේ ඛනිජ තෙල් තියෙනවා ලංකාවේ මුහුදු තීරයේ කියලා, ඒ වගේම ගෑස් තියෙනවා කියලා කිව්වා. ඉතින් ඇත්තටම ගොඩක් අය බලාගෙනත් හිටියා ලංකාවේ තෙල් ගහන්න, ගෑස් පාවිච්චි කරන්න. දැන් ඒක කතා වෙන්නේවත් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබතුමා සොයලා බලලා මේ ලංකාවේ අපේ භූමිය තුල අපිට අයිති තැන්වල ගෑස් තියෙනවා නම්, ඒ වගේම ගෑස් නිදි තියෙනවා නම්, ඒ වගේම ඉන්ධන ගන්න පුළුවන් නම් ඒව සොයා ගැනීම වැඩපිළිවෙල වලට ජාත්‍යන්තර විදේශ රටවල් වල මේ පිළිබඳව විශේෂඥයන්ගේ සහයෝගය අරගෙන හරි කටයුතු කිරීම පිළිබඳව අවධානය යොමු කරන්න කියන ඉල්ලීමත් මා මේ අවස්ථාවේ කරන්නට කැමතියි. ඒ වගේම තව පැත්තකින් බැලුවොත් IOC ආයතනයේ ගරු ඇමතුමනේ ඉන්ධන මිල ආයතන සෙඩ් වල මිලවල් දෙකක් තියෙනවා. එකක් මේ පෙට්‍රෝලියම් එකට අයිති ඒවයි සාමාන්‍යයෙන් අඩු මිලකට තමයි තියෙන්නේ. ඉතින් මිනිස්සු දන්නේ නැහැ වාහනේ අරගෙන ගියාම ඒකටත් යනවා මේකටත් යනවා. IOC එකේ මිල වැඩි සමහර වෙලාවට. ඉතින් එහෙම වෙන්නේ නැතුව මේ මිල සමාන කරන වැඩ පිළිලකට යන්න මම දන්නේ ඒක කොහොමද කරන්නේ. එක්කෝ මේ පෙට්‍රෝලියම් එක පාඩු කරගෙන යනවද, එහෙම නැත්නම් අරගොල්ල අධික ලාභයක් ලබනවද කියන එක පිළිබඳව අපිට අවබෝධයක් නැහැ. ඒ පිළිබඳව පැහැදිලි කිරීම සුදුසුයි. අනිවාර්යයෙන්ම මම විශ්වාස කරනවා තමුන්නාන්සේලා මේ කටයුත්තට හරියට මැදිහත් වෙලා මේ කටයුත්ත කරන්න. එකක් පැත්තකින් සෙඩ් කාර්යොත් අමාරු ඇති, වාහනවලින් මේ තෙල් ගහන්න යන මිනිස්සුත් දන්නේ නැහැ එතනට ගියාට පස්සේ තෙල් බිල ගෙවනකොට තමයි දන්නේ මිල වැඩි වෙලා කියලා. අනිතේ දැන් මේ තියෙනවනේ මිල සූත්‍රයක් තියෙන. ඉතින් ඒකෙන් මාසෙන් මාසෙට වැඩි වෙනකොට ඒකත් දන්නේ නැහැ. හරි අඩු වුණාද මෙහෙ වැඩි වුණාද කියලා මිනිසුන්ට පැටලීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඔබතුමා මේ පිළිබඳවත් විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කියන
ඉල්ලින් මම මේ අවස්ථාව කරනවා. ඉතින් අපි මේ කටයුතු සියල්ලෙදිම අපි බලාපොරොත්තු වෙන්නේ රටක් විදියට ගොඩ එන්න නම් අපේ රටේ මේ කණිය තෙල් ප්‍රශ්නයට අපි විසඳුමක් හොයන්න ඕන, විදුලි බල ප්‍රශ්නයට විසඳුමක් හොයන්න ඕන. ඒ වගේම ඔබතුමාගේ මාර්ග ශේෂ්ත්‍රයේ තවත් කාරණයක් මම කියන්න කැමතියි. ඒ තමයි දැන් මේ ඉදිකිරීම කරපු අයට මුදල් ලැබිලා නැහැ. එහෙමත්නම් මේක විතරක් නෙමෙයි ගොඩාක් ශේෂ්ත්‍රවල ඉදිකිරීම ශේෂ්ත්‍රය අද විශාල
මන්ත්‍රීතුමාට තව විනාඩි දෙක කාලයක් ඉතුරුලා තියෙනවා.
අද කොන්ත්‍රාත්කරුවන් මහා පරිමාණ, ඒ වගේම මධ්‍ය පරිමාණ සහ සුළු පරිමාණ කියන කොන්ත්‍රාත්කරුවන් සියලුම දෙනා අද අමාරු තත්යකට වැටලා තියෙනවා. මොකද එයාට ගොඩාක් කල් ගිහලා ගිය අවුරුද්ද කරපු කොට සල්ලි හම්බ වෙලා නැහැ. හැබැයි මේක හැමදාම මේක රොටේට් වෙවි එනවා. හැබැයි මේ සල්ලි ටික යන්නේ නැති වෙනකොට කොන්ත්‍රාත්කාරයාට ඊළඟට ගල් පොලේ මිනිස්සුන්ට නැහැ. ඊළඟට වැලි ආදින මිනිස්සුන්ට නැහැ. ඊළඟට ඒවා බඩු ගන්න කෙනාට නැහැ. ඒ වගේම බිල්ඩින් හදනකොට ඒව ගත්තේ නැත්නම් හાર્ඩ්වෙයාර් කාර්යයට ඒක බලපානවා. ඊළඟට වඩුවට මේෂන් බාස්ට බලපානවා. ඒ නිසා මේ මුදල් සංසරණය ඇති කර ගන්න ඕනේ. එතකොට තමයි සෑම කෙනෙකුටම මෙය බෙදිලා යන්නේ. නමුත් අද බැලුවොත් විශාල ප්‍රමාණයක් මම දන්න විදියට කොන්ත්‍රාත්කරුවන්, ඒ වගේම ලොකු අය වගේම කුඩා පරිමාණයේ අයත් සමහර අය ඒකෙන් අයත් වෙලා තියෙනවා, අයින් වෙලා තියෙනවා. ඒ අයගේ දේපල සින්න වෙලා තියෙනවා, බැංකුවලට උගස් තියලා. ඒ වගේ අසීරුතාවයන්ට පත් වෙච්ච බව අපිට ඒ අය මාව මුණ ගැහිලත් එක වතාවක් කිව්වා. මේ මාසෙකට විතර ඉස්සෙල්ලා මම දන්නේ මේ අලුත් තත්ත්වේ අලුතෙන් ඔබතුමාල මුදල් ගෙවීමක් කරලා තියෙනවා නම් මිසක් නැත්තම් ඒ අයට ඒ අසීරුතාවය තියෙනවා.
මාතෙතුමා
ගිය වසරෙත් මේ වගේ ගෙවීම් පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා. බිලියන 15ක වගේ අධික මුදලක් අපි භාණ්ඩාගාරයෙන් අරගෙන කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රශ්න ටික निराකරණය කරා. දැනටමත් අපි ගෙවීම් කටයුතු කරගෙන යනවා. අපිට අධිවේගි මාර්ගවල ගෙවීම් කීපයක් තිබුණා. ඒක හැර ගෙවීම් දැන් හරි වෙලාවට කරගෙන යනවා.
මේ අලුත්පත් එහෙම ඔබතුමායි ගෙවීම් කරනවා නම් හොඳයි. මොකද මම මේක කිව්වේ මට කලින් ඒ අය කරපු මේ යෝජනාවක් සම්බන්ධව, ඒ වගේම අනිශ්චේෂ්ත්‍රවලත් ඒ ඉදිකිරීම සම්බන්ධව කටයුතු කිරීම වැදගත් වෙනවා. එතකොට තමයි මේක එක්කෙනෙක් දෙන්නෙක් ඉලක්ක කරලා හෝ පුද්ගලයක් නෙමෙයි මුළු මේක මේ මුදල් යන්න ගියාම හැම පැත්තෙන්ම බලපාන. හાર્ඩ්වෙයාර් කාර්යයට, තීන්ත විකුණන මිනිස්සයාට, ඔය ගල් දෙන මිනිස්සයාට, ගඩොල් දෙන මිනිස්ස සියල්ලටම බලපාන.
ඔබතුමාගේ කාලය අවසන් වෙනවා.
ඒ පිළිබඳව අවධානය යොමු කරන්න එක නිල්ලීම කරමින් අපි විශ්වාස කරන අලුත් ඇමතුමල්ලා ජේෂ්ඨයෝ, ඇමතුමල්ලා පළපුරුදු කට්ටිය අලුත් වගකීම් තමයි දෙන්නටම ලැබුණේ. මේ ලැබුණු වගකීම හරියට ඉෂ්ට කරේ නැත්නම් රවි කරුණානායක ඇමතුමා මං ගාන කොතන නවතිද්ද දන්නේ. ඒ නිසා ඔබතුමාට මහා බරපතල අභියෝගයක්. ඒ කියන්නේ මේ දැන් ආවේ ගිනි කන්දක් උඩ ඔබතුමා අයින්. ඒ නිසා ඔබතුමා මේක ජයග්‍රහණය කරයි කියලා අපි හිතනවා. ඔබතුමා මුදල් අමාත්‍යාංශයෙන් දෙද්දි බොහෝම අපි දන්නවා අපේ වගේ ආයතන බොහොම පාඩු ලැබපු. මං අපි දීවර සංස්ථා වගේ ආයතන ලාභ ගන්න ඔබතුමාට හොඳ දැක්මක් සහිතව කටයුතු කරා. ඒ ඥාණය පාවිච්චි කරලා මේ රටේ නැවත විදුලි අර්බුදයක් ඇති නොවන මට්ටමට වැඩපිළිවෙලක් හදන්න. ඒ වගේම කණිද ලැමතුමාටත් එහෙමයි. වැරදිලා හරි බාල පෙට්‍රල් ආවොත් ඉවරයි. ඔබතුමාත් ඉවරයි. ඔබතුමාගේ හොඳ නමක් ගොඩ නගාගෙන තියෙනවා. ඒක නරක් වෙන්නත් මේකම හේතු
වෙනවා.
ඒ නිසා බොහොම පරිස්සමෙන් කටයුතු කරන්න. එතකොට මේක රටටත් හොඳයි, සියලු දෙනාට හොඳයි. අපි මේ හොඳින් කටයුතු කරන ඔබතුමාලට අපි කිසිම වෙලාවක අපි බාධා කරන්න
නෑ.
මෙඩවලට
රවි කරුණානායක මහත්තයතුමා,
අමරවීර මන්ත්‍රමණි, මම අගය කරන ඔබතුමා කරපු ප්‍රකාශය බොහොම සමබරව. මම එකක් කියනවා. කොතරම් අභියෝගයක් වුවත් අපි මාස දෙකක් යන්න ඉස්සෙල්ලා මේක සදාකල්ම ප්‍රශ්න විසඳන්න යනවා කියන එක මේ අසිවගෙන. ඒ වගේම මේක අපි තනියෙන් කරන්න ඕනේ නැහැ. ඔබතුමාත් එකතු වෙන්න අපිත් එක්ක. අපි මේ අපිත් එක්ක මේක මේ බැනලා මේකෙන් කිසිසේත්ම ඉදිරියට යන්නේ නැහැ. අපි අත්වල බැඳගෙන ඉදිරියට
යනවා. මොකද හැමතෙම අපි ඇත්තටම
අම්මා දන්නවා තාත්තා කවුද කියලා දන්නේ.
ඒක අපි මං හිතන්නේ අපි එන්න ඕන නැහැ. අපි මෙතන ඉඳගෙන මේ විරුද්ධ පක්ෂ ඉඳගෙනත් අපි ඔබතුමාලා කරන හොඳ වැඩ හැම එකකටම සහාය දෙන්න. රට වෙනුවෙන් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි
නම් අවසන් කරන්න
නම් ඒකට අපි විරුද්ධ වෙනවා. ඒක දැන් අපේ පරමාර්ථය. අපිට ඕන මේ රට ඉස්සරහට ගෙනියන්න මිසක් දේශපාලන වශයෙන් ශක්තිමත් වෙන්න නෙමෙයි. රට ඉස්සරහට ගෙනියන හොඳ වැඩවල වලට අපි අනිවාර්යයෙන්ම සහාය දෙනවා. බොහොම ස්තුතියි.